නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khayaය සංවත්තති ඉති. ශ්‍රද්ධාන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම සමාධිය මුල් කරගත්ත දේශනා මාලාවක් ඔස්සේ ටික ටික ඉදිරියට යනවා. ඉතින් ඒ යටතේ අපි උද්දේශ විභංග සූත්‍රය මුල් කරගෙන මජ්ක්‍ධිම නිකායේ සාකච්ඡා කළා, කොහොමද සමත සමාධියක් මනසක් ඇසුරු කරද්දී ඒ මනස ඒ සමාධිය තුල බැහැගන්නේ, ඒ තුල එල්බගන්නේ කොහොමද කියන කාරණාවත්, ඊළඟට ප්‍රගුණ කරපු මට්ටමකදී නිවැරදි මට්ටමකදී කොහොමද එහෙම බැහැගැනීමකින් තොරව සතිමත්ව සිහියෙන් යුක්තව ඒ සමාධිය දිහා පරතෝ බැල්මකින් බලන්නේ කියන කාරණාවත් අපි යම් දාක් දුරකට පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි දැන් සාකච්ඡා කරගෙන යනවා අංගුත්තර නිකායේ එන සමාධි භාවනා සූත්‍රය. ඒකෙදී භාග්‍යවතුන් වහන්සේ සමාධි භාවනා හතරක් අපිට කියලා දෙනවා. පළවෙනි එක තමයි අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි, එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් යම්සි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එතුලින් මෙලෝ වශයෙන් සුඛ විහරණයක් සැප විහරණයක් සැලසෙනවා කියලා පැහැදිලි කරනවා. ඉතින් ඊයරතේ ඇත්තටම විස්තර කරන්නේ ධ්‍යාන, සමත ධ්‍යාන ගැන තමයි එතන විස්තර වෙන්නේ. ඒතර ඒ බඳු ධ්‍යානයකට කවුරුන් හෝ සමවැදිලා මෙලෝ වශයෙන් යම් කාලයක් පරිච්ඡේදයකදී වාසය කරනවා නම් ඒ කාල පරිච්ඡේදය තුලදී කිසිම කායික මානසික දරපයක් නැහැ. එතකොට කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක්, පස්සද්ධියක් භුක්ති විඳිනවා. ඒ නිසා යාට මෙලෝ වශයෙන් සුවයක්, සැපයක් අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ලෝකේ තියෙන নানা ප්‍රකාර ගැටලුකාරී ප්‍රශ්න සහගත තත්වයෙන් අත මිදිලා කෙනෙකුට මේ අන්දමින් සහනශීලීව ඉන්න පුළුවන් වාතාවරණයක් ඒ ධ්‍යාන සුඛයක වාසය කරද්දී එතකොට එනම් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒවැ තියෙන හොඳ පැත්ත වගේම ඒකේ තියෙන යම් යම් නරක පැති ගැනත් සාකච්ඡා කරා. කෙනෙක් ඒකට ලොල් වෙන්න පුළුවන්. ඊළඟට විපස්සනාවක නොයේදී අරකෙම වැඩි කාලයක් ගත කරන්න පුළුවන්, ඒකම ඉල්ලන්න පුළුවන්, ඒ තුළට බැහැ ගන්න පුළුවන්, ඒකේ මාන්නක්කාර ගතියක්, ආඩම්බරකමක්, උඩඟුකමක් ඇති කර ගන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න කීපයකුත් අපි ටිකක් දුරට සාකච්ඡා කළා. ඊට පස්සේ දෙවන සමාධි භාවනාව වශයෙන් භාගතුන් වහන්සේ කියලා දෙනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. මහණි, එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා, ඒ සමාධි භාවනාව ප්‍රගුණ කරා නම් ඥාන දර්ශනයක් ලබා ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් ඥාන දර්ශනයක් කියලා කියන්නේ විපස්සනා ඥාන මුල් කරගත්ත අවබෝධයකට. නමුත් මෙතනදී මේ දෙවැනි සමාධි භාවනාව සම්බන්ධයෙන් දීලා තියෙන අර්ථකථනය දිහා බලලා කියන්න පුළුවන් මේ කතා කරන්නේ බඳු ප්‍රඥාව මුල් කරගත්ත, විපස්සනා මුල් කරගත්ත ඥාන දර්ශනයක් ගැන නෙමෙයි, සමාධිය මුල් කරගත්ත, සමතේ මුල් කරගත්ත ආලෝක සංඥාවක් ප්‍රගුණ කළා. ඒ ආලෝක නිමිත්ත පාදක කරගෙන උපදවා ගන්නා දිබ්බ චක්කු తත්වය තමයි මේ විස්තර කරන්නේ කියලා අටකතාව එහෙම ඉතින් විස්තර කරලා දෙනවා. ඒක ඇත්ත කියලා පිළිගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේත් ඒ දෙවැනි සමාධි භාවනාව සම්බන්ධයෙන් කරන විස්තරයේදී දේශනා කරන්නේ දවල් කාලයේ වගේම රාත්‍රී කාලයේ තාලෝකයක් සහිතව බලන්න පුළුවන් කමක් යෝගාවචරයක ඇති කරගන්න. අවශ්‍ය නම් මේ දවල් කාලයේ රාත්‍රී කාලයක් වගේ ගත කරන්න පුළුවන් තරම් ආලෝක සංඥාව පිළිබඳ වශීතාවයක් යෝගාවචරයක ඇති කරගන්නවා. එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දිහා විනිවිද බලන්න, ඈත තියෙන දෙයක් බලන්න, ඝන වස්තුවක් හරහා බලන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතන ඒ තියෙන දිබ්බ චක්කු තත්වයත් චුතුපපාත ඥානයත්, ඒ කියන්නේ කවුරුන් හෝ කර්මානුරූපව මිය ගිහිල්ලා නැවත උපදින තත්වයේ පිළිබඳව අවබෝධ කරගන්නා ඒ ඥානයත් මේ දෙකම එකට යන තත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේ කතා කරන්නේ අභිඥා තත්වයක්. ඒතර ඒ අභිඥා තත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දියුණු කළ හැකි සමාධි භාවනාවන් තියෙනවා. ඒතකොට මේ පළවෙනි සහ දෙවෙනි සමාධි භාවනා යුගලය සම්පූර්ණයෙන්ම සමතයට සම්බන්ධයි. පළවෙනි එකේදී ධ්‍යාන හතර ගැන විශේෂයෙන් සඳහන් කරනවා. දිට ධම්ම සුඛ විහරණයක් වශයෙන්. ඊට පස්සේ ඒවා තවදුරටත් වශී කළා, දියුණු කළා, අෂ්ට සමාපත්තිලාභීව යම්සි කෙනෙක් ලබා ගන්නා අභිඥා සම්බන්ධයෙන් දෙවැනි අවස්ථාවේදී දිබ්බ චක්කු ඥානය ගැන දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව අපි ගිය සතියේ සාකච්ඡා කළා, අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මහණෙනි, තවත් අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව ප්‍රගුණ කරාම සති සම්පජඤ්ඤය පිණිස හේතු වෙනවා. ඉතින් ඒක අපි ඉතින් සාකච්ඡා කළා සෑහෙන දුරකට. මොකද අපි ආනාපාන සතියක් වඩද්දී, සක්මනක් දියුණු කරද්දී මේ හැමතැනකදීම අපි සතිමත් බවකින් පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව සතිමත් බව තහවුරු වුණාට පස්සේ සතිපට්ඨාන මට්ටමට අපි පැමිණිලා සතිය හොඳට පිළිහිටියට පස්සේ ඊළඟට උත්සාහත් වෙනවා සතිපට්ඨාන භාවනා කොටස වඩන්න. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඒ ධාතු ලක්ෂණයේ නැත්තම් ඒ ඉරියව්වේ ආශාසය ප්‍රස්වාසයක් ගානේ නැත්තම් වේදනානුපස්සනාවකදී නම් ඒ වේදනාවක් ගානේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැක ගන්න උත්සාහත් වෙනවා. එතකොට අපි ඒකාග්‍ර කරපු මනසකින් ඒ තැනට අවධානය යොමු කරගෙන බලාගෙන ඉන්නවා. එතකොට මේ ක්‍රියාවලියේදී තව තව ප්‍රගුණ කරන්න ඒකේ තීව්‍රතාවයක් එමත් නැත්නම් විනිවිද යාමක්, කලින් තිබුණාට වඩා සතිය තියුණු වීමක්, මුවහත් වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කරන අභ්‍යාසය හරහාම. අපි හිතමු අපි බලබලා හිටියේ වේදනාවක්. ඉතින් මුලදී නිකම්ම තේරුනේ සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා. ඇතැම් විට සැප වේදනාවක්, ඇතැම් විට දුක් වේදනාවක්, ඇතැම් විට උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා තමයි අපිට කලින් තේරුනේ. තිතර තමලාට තේරෙන්නේ දුක් වේදනාවක් හටගත්තා, විනාඩි කීපයක් පැවතුණා, අවසන් වුණා. ඔන්න ඒ වගේ ආකල්පයක් තමයි අපිට තිබුණේ. හැබැයි ඉතින් තව තව අපි මේ කටයුත්තේ නිරත වෙන්න මේ අත්දැකීම විස්තර සහිතව පේන්න පටන් ගන්නවා. සති සම්පජඤ්ඤය දියුණු වෙන්න ගන්නවා. එතකොට තේරෙනවා මේ දුක් වේදනාවක් කියලා තනි දුක් වේදනාවක් වශයෙන් සැලකුවට මොකද මෙතන වේදනා සමූහයක් තියෙනවා. ඒ එක එක කුඩා කුඩා වේදනාවක් පවා තාම වේගෙන් ඇති වෙලා නැති වෙලා යනවා කියලා මේ විස්තර සහිතව මේ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් ගතියක් යෝගාවචරයේ තුල පහළ වෙනවා. ඉතින් එතකොට තමයි යාට තේරෙන්නේ විදිතා වේදනා උපජ්ජන්ති, විදිතා උපဋ္ඨාන්ති, විදිතා අබ්බත්තං ගච්ඡanti කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැනුවත්වමයි එතකොට වේදනාව පහළ වෙන්නේ, දැනුවත්වමයි ඒව පවතින්නේ, දැනුවත්වමයි ප්‍රහාණය වෙලා යන්නේ. ඉතින් එතකොට සතිය සම්පජඤ්ඤයේ දිනු වෙච්ච මනසක හොඳ අවදිමත් බවක් තියෙනවා. යාට හොරාවට නැත්නම් යාට හොරෙන් යාට නොදැනි වේදනාව පහළ වෙන්න විදිහක් නැහැ. හිතවිල්ලක් විතර්කයක් පහළ වෙන්න විදිහක් නැහැ. සංඥාව සංස්කාරය පහළ වෙන්න විදිහක් නැහැ. මොකද යා තුල හොඳට සතිය සම්පජඤ්ඤය වැඩිලා තියෙන. සතියෙන් වර්තමාන මොහොතේ එළඹ සිට දිහින් වාසය කරනවා. සම්පජඤ්ඤයෙන් වෙන ඉතා කුඩා දෙයක් වුණත් තියුණුව දැකගැනීමේ හැකියාව, පිරිසුදු බව හිත තුල බලපවත්වන. ඒ නිසා සති සම්පජඤ්ඤයේ වැඩෙන ඒ භාවනා ක්‍රම හරහා එතකොට අපිට තේරෙනවා මේ ඇතිවීම නැතිවීම ස්වභාවය පිළිබඳව සෑහෙන අත්දැකීමක් යෝගාචරයට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන ටිකක් සාකච්ඡා කරද්දී ටිකක් එහාට ගිහිල්ලා කිව්වා මෙතෙන්දී විශේෂයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණය තමයි කුළු ගැන්වෙන්නේ. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා විදිහට දේශනා කරද්දී එතකොට මේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ විපස්සනා භාවනාවේ නැත්නම් විපස්සනා ඥානවල එක ප්‍රධාන සංදිස්ථානයක් කියන්න පුළුවන්. එතකොට එතනින් තමයි ඥාන සමූහය නැත්නම් ඥාන රටාව ආරම්භ වෙන්නේ. මුලදී නිකන් අපිට කියන්න පුළුවන් මේ දෙකට බෙදුවා රූප අරූප වශයෙන් නැත්නම් නාම රූප වශයෙන්. හැබැයි විශේෂයෙන්ම ත්‍රිලක්ෂණය අවබෝධ වීම ආරම්භෙන්නේ ඔන්න අනිත්‍ය ලක්ෂණය කෙනෙකුට ප්‍රකට වීම තුලින්. ඒතර ඒක තමයි දැන් මේ කතා කරන්නේ සති සම්පජඤ්ඤාය සංවත්තති කියන කොටසේ. ඒතර එක්තරා අන්දමක අනිත්‍ය ලක්ෂණය පහළ වීමක්. ඒක හොඳට අපිට දැනීමක්, තේරීමක්. තව තව සතිය සම්පජඤ්ඤය දියුණු වීමක්. එහෙමනම් මේ කොටසදී සිද්ධ වෙනවා. ඒතර ඒක එක්තරා අන්දමකින් කෙනෙක්ව සද්ධානුසාරී මට්ටමක් දක්වා, නැත්නම් ධම්මානුසාරී මට්ටමක් දක්වා, එහෙමත් නැත්නම් සෝතාපන්න මට්ටමක් දක්වා අරගෙන යන්න පුළුවන් කියන කාරණාවත් අපි ගිය සතියේ කන්ද සූත්‍රය මුල් කරගෙනත් ටිකක් දුරට සාකච්ඡා කළා. ඉතින් ඒ කියන්නේ දැන් අපි විපස්සනාවට පැමිණුණා. විපස්සනාවේ මුල් අදියර තව තව දියුණු කරගෙන යන ගමන මෙතන මේ තුන්වෙනි අවස්ථාවේදී නිරූපණය වෙනවා. ඊට පස්සේ අද අපිට පැමිණෙන්න පුළුවන් හතරවෙනි කොටසට මේ සමාධි භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අත්තිබික් කතමාච බික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. මහන්නේ මේ මොන වගේ සමාධි භාවනාවක් ප්‍රගුණ කිරීමෙන්ද ආශ්‍රවයන් ක්ෂය කරන්න පුළුවන්කම ලැබෙන්නේ? ඉද බික්කවේ බික්කු පංචසු පාදානස්කන්ධේසු දෙබ්බ්‍යානුපස්සේ විහෙරති. මේ උපාදානස්කන්ධ පහේම ඇතිවීම නැතිවීම ස්වභාවය උද්‍යව්‍යය දකිමින් වාසය කරනවා නම් ඔය කියන අර්ථය මුදුන්පත් කරගන්න පුළුවන්, ආශ්‍රවයන් ක්ෂය කරගන්න පුළුවන් කියන කාරණය දේශනා කරනවා. එතකොට පළවෙනි අවස්ථාව අපි අර අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති කියලා කිව්වහම එතන තියෙන එක එක ප්‍රදේශයයි අහුවෙන්නේ. හාත්පස අහුවෙලා නැහැ. යෝගාවචරයේක් වැඩේට අත තිබ්බා. දැන් එක ප්‍රදේශයක් බහුලීකృత කරගෙන යනවා. අපි තුමු කායනුපස්සනාව වඩ아가ගෙන යනවා. ඒ නිසා ඒ කායනුපස්සනාව විතරක් වඩලත් කෙනෙකුට සෝතාපට්ටි මට්ටමට පවා එන්න පුළුවන්. ඒක එක්තරා අවස්ථාවකදී පදේශ සූත්‍රය කියන සූත්‍රයේදී අන්තර්ගත කරලා තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්නයක් නගනවා. කෙතෙකින් දැවැත්නි සීක පුජ්‍යලේ බවට පත් වෙන්නේ? සීකෝ සීකෝ කියලා කියනවා, සීක පුජ්‍යලේ හික්මෙන්නෙක් කියලා කියනවා. කාටද මේ හික්මෙන කෙනා කියලා කියන්නේ? එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් යම් ප්‍රදේශයක් වඩපු කෙනාට තමයි මේ හික්මෙන තැනත්තා සේක පුජ්‍යලයා කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව හතර සතිපට්ඨාන ධර්මයන් වඩද්දී එක ප්‍රදේශයක් හොඳට බහුලීකృత වුණා නම් එතුලින් කෙනෙකුට සේක මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ප්‍රශ්නයක් නගනවා අසේකෝ අසේකෝ ආවුසෝ උච්චති කියලා. ඒ කියන්නේ අසේක පුජ්‍යලයක් අසේක පුජ්‍යලයක්. ඒ කියන්නේ නැවත හික්මෙන්න දෙයක් නැහැ. හික්මිලා අවසానයි. අරහත්ත්වයටපත් වෙලා. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ සියලුම සතිපට්ඨානයන් සතර සතිපට්ඨානයන්ම හොඳට ගැඹුරකින් පුළුල්ව වඩපු තැනැත්තා තමයි අසේක පුජ්‍යලේ රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ අනුව අපිට තේරෙනවා දැන් මේ අරකෙම තව තව ගැඹුරට යාමක්. අපි හිතමු පළවෙනි එකේ දෙයක් කායනුපස්සනාව විතරයි වැඩිවේ. එතකොට රූපස්කන්ධය නැත්නම් රූප උපාදානස්කන්ධය මූලික කරගෙන තමයි යාගේ අවබෝධය දියුණු වෙන්න පටන් ගත්තේ. දැන් හතරවෙනි කොටසදී දැන් මේ අද කතා කරන සමාධි භාවනා කොටසදී ආ එක උපාදානස්කන්ධයකට සීමා නොවි උපාදානස්කන්ධ පහම පරිශීලනය කරනවා. අවස්ථානුකූලව හිත විවිධ තැන් උපාදාන කරද්දී විවිධ ස්කන්ධයන් උපාදාන කරද්දී නැවත නැවත ඒවා සතියෙන් දකිමින් එතන එතන හිත නිදහස් කර ගනිමින් වාසය කරනවා. ඉතින් එතකොට මේ උපාදානස්කන්ධ පහම යාට හසු වෙනවා. ඒ හරහා තමයි අර සතර සතිපට්ඨාන ධර්මයම දිනු වෙන්නේ. කායනුපස්සනාවේදී රූප උපාදානස්කන්ධය, වේදනානුපස්සනාවේදී වේදනා උපාදානස්කන්ධය, චිත්තානුපස්සනාවේදී විශේෂයෙන්ම විඥාන උපාදානස්කන්ධය, ධම්මානුපස්සනාවේදී උපාදානස්කන්ධ පහම එයාට ප්‍රගුණ කරන්න, අවබෝධ කරගන්න, ඒවායේ උපාදාන తত্ত্বය ප්‍රහීණ කරන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් මේ උපාදානස්කන්ධ පහ පිළිබඳවම පුතුල් අවබෝධයක්, පුළුල් අවබෝධයක්, ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම තුළ තමයි මේ ආශ්‍රවයන් ඡේවීම ප්‍රබල අන්දමින්, පුළුල් අන්දමින්, ගැඹුරු අන්දමකින්, සම්පූර්ණ අන්දමකින් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයේදී, මේ සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කු පංචසුපාදානස්කන්ධේසු දෙබ්බ්‍යානුපස්සී විහෙරති. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමු. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමු. ඔය විදිහට දේශනා කරනවා ස්කන්ධ පහම ගැන. ඒ කියන්නේ මෙන්න මේවයි රූප කියන්නේ. මේවයි වේදනා කියන්නේ. මේවයි සංඥා කියන්නේ, මේවයි සංස්කාර කියන්නේ, මේවයි විඥාන කියන්නේ කියලා ඒ ස්කන්ධය ගැනත් එයාට යම් අවබෝධයක් තිබීම අවශ්‍යයි. අපි සුතමේ ඥානයක් මුලින් ඇති කරගෙන ඒ ස්කන්ධේ නිරූපණය යථා ස්වභාවය තමන්ගේ කය තුලින් තමන්ගේ හිත තුලින් අවබෝධ කරගන්න අවශ්‍යයි. අපි පොතකින් බලලා ධර්මදේශනාවට අහුන්කම් දීලා ඇති කරගන්න සුතමේ ඥානයක්, තව ටිකක් අපි හිතලා තර්ක කරලා ඇති කරගන්න චින්තාමය ඥානයක් එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිම අපේ කය තුල මේ රූප උපාදානස්කන්ධය හඳුනගන්න අවශ්‍යයි. වේදනා උපාදානස්කන්ධය අපේ කය තුලින් හිත තුලින් හඳුනගන්න අවශ්‍යයි. සංඥා උපාදානස්කන්ධය අපේ හිත තුලින් හඳුනගන්න අවශ්‍යයි. සංස්කාර උපාදානස්කන්ධය අපේ හිත තුලින් හඳුනගන්න අවශ්‍යයි. විඥාන උපාදානස්කන්ධයත් අපේ හිත තුලින් හඳුනගන්න අවශ්‍යයි. එහෙමනම් ටික ටික යාට මේ මුළු ක්ෂේත්‍රයම හඳුනගෙන ඒ මත විපස්සනාවක් වඩන්න අවස්ථාවක් සැලසෙනවා. එතකොට ආශ්‍රවයන් ඡේවිවි ඡේවිවි යනවා කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් එතකොට තවත් තැන්වලදී මේ සෝතාපන්න කියන වචනය ගැන විමසුපු අවස්ථාවන් හම්බ වෙනවා. මේ සංයුක්ත නිකායේ සෝතාපන්න සංයුක්තයේදී එහෙම තෙතින්දී එහෙම විස්තර වෙලා තියෙනවා. මේ සෝතාපන්න කියලා කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයට පැමිණි කෙනා, ආරෂ්ඨාංග මාර්ගයේ වඩන කෙනා. එයාට සීලයක අවශ්‍යතාවය, සමාධියක අවශ්‍යතාවය, ප්‍රඥාවක අවශ්‍යතාවය හොඳට දැනිලා තියෙනවා. ඒ නිසා මෙයා ඒ සීල, සමාධි, ප්‍රඥා ශික්ෂාවන් දිනු කරනවා, අවබෝධයෙන් දිනු කරනවා. ඊට පස්සේ අපිට තව ටිකක් දැන් මේ සමාධිය ඔස්සේ ගැඹුරකට යන්න පුළුවන්. දැන් පදයක් එනවා සම්මා සමාධි කියලා. එතකොට මොකද්ද මේ සම්මා සමාධිය කියන්නේ? සම්මා සමාධිය පිළිබඳ විවිධ අර්ථකථන එනවා. දැන් දීඝනිකායේ එන සතිපට්ඨාන සූත්‍රයේදී, මහා සතිපට්ඨාන සූත්‍රයේදී මොකද්ද මේ සම්මා සමාධිය කියලා කියන්නේ කියලා විස්තර වෙනවා. කතමෝච භික්ඛවේ සම්මා සමාධි. ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේක ජම්පීත සුඛං පඨමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. දැන් මේ පළවෙනි ධ්‍යානය ගැන විස්තර කරන්නේ. ඊට පස්සේ ඒ වගේම දෙවෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. තුන්වෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. චතුර්ථ ධ්‍යානය ගැන විස්තර කරනවා. ඉතින් ඒ කියන්නේ සම්මා සමාධිය මහා සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරලා තියෙන්නේ ධ්‍යාන හතර මූලික කරගෙන. ඊට පස්සේ මහා චත්තාරේසක සූත්‍රය, ඒක හම්බෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දි සමාධි භාවනාව නැත්නම් සම්මා සමාධිය සම්පූර්ණයෙන්ම වෙනත් ආකාරයකින් විස්තර කරලා තියෙනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ. මහන්නේ කිමෙක්ද මේ ආර්ය වූ සම්මා සමාධිය උපනිශ්‍රය සහිත පරිවාර සම්පත් සහිත ආර්ය වූ සම්මා සමාධිය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැනයක් නගලා ඒකට පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය මේ මට්ටමේදී කතා කරන්නේ තනිව අරගෙන නෙමෙයි. එයා තනියෙන් හිටගත් එක්කෙනෙක් නෙමෙයි. එයා වටේ තව කට්ටිය ඉන්නවා. එතකොට එතන විස්තර කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති. යාකෝ භික්ඛවේ ඉමේහි සත්පංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. ඒ කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් මාර්ගාංග 7 හොඳට වැඩිලා එකලස් වෙලා ඒක රස වෙලා හරි නිකන් එක පේලියට හිටගත්තා වගේ හොඳට සමබර වෙච්ච මට්ටම සම්මා සමාධිය වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අර සමූහයම හරි පිළිවෙලකට නැත්තම් සමබර වීමකට ලක්වෙච්ච අවස්ථාව තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ආර්ය වූ සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට ආර්ය වූ සම්මා සමාධියකදී එහෙමනම් අපිට තනියෙන් මේ සමාධියක් දියුණු කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. සම්මා සංකප්පයක් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සීලය පැත්තෙන් ගත්තොත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ සීලයට මුල් ගොන අංග තුන විරති වශයෙන් ඒ වෙනකොට නැවතිලා වැලකිලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් භවනා කරද්දී ඇතැම් විට ඉතින් කතා කරන්නේවත් කය හසුරවන්නේවත් චේතනාපූර්වකව යමක් කරන්නේවත් නැහැ. එයා ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම නිවර්දී සම්‍යක් වචනය තුල පිහිටලා තියෙන්නේ. නිවර්දී සම්‍යක් කර්මාන්තයේ පිහිටලා තියෙන්නේ. සතුන් මැරීමක් හොරකම් කිරීමක් කාමිත්‍යාචාරයේදීමක් එයා කරන්නේ නැහැ. ඊළඟට සම්මා ආජීවක එයා හික්මිලයි තියෙන්නේ. ගිහි පැත්තෙන් කියනවා නම් වැරදි ජීවිකා වෘත්තිවල එයා යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට නිවර්දී ජීවිකා වෘත්තියක් තමයි එයා අනුගමනය කරන්නේ. ඉතින් එයා ආදී වශයෙන් මේ සීලය පැත්තෙනුත් එයා හික්මිලා තමයි කටයුතු කරන්නේ. ඊළඟට සමාධිය පැත්තෙන් අපි දන්න සම්මා වායාම සම්මා සති කියන අංග දෙකක් හොඳට අර කලින් කියපු දේවල් එක සමූහයක් වශයෙන් එකිනෙකට එකක් බැඳිලා කටයුතු කරනවා. උදාහරණයක් වශයෙන් සම්මා දිට්ඨි කියන කොටසදී ඒ හඳුන ගන්නවා මෙන්න මේකයි මිත්‍යා දෘෂ්ටිය මේකයි සම්‍යක් දිට්ඨිය. තල මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දිට්ඨිය වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතනට උපකාර වෙන්නේ සම්‍යක් දිට්ඨියමයි. ඊපස්සේ මේ සම්මා දිට්ඨිය වඩමින් මිත්‍යා දෘෂ්ටි දුරු කරමින් කටයුතු කරන්න වෑයමක් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් සම්මා වායාම මෙතන තියෙනවා. ඊට පස්සේ ඒ දේ කරන්න නම් නිතරම සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් තමයි හඳුනගන්නේ ආ මෙන්න මේක වැරදි දෙයක්, වැරදි දැක්මක්. මෙන්න මේක නිවැරදි දැක්මක් කියලා සිහියෙන් තමයි පෙන්වුම් කරන්නේ. ඒක සම්මා සතියෙත් සහයෝගය මෙතෙන්ට ලැබෙනවා. ඔය විදිහට මේ මාර්ගාංග වලට විශේෂයෙන්ම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනේ පරිවාර සම්පත්තියක්, උදව්වක්, අනුග්‍රහයක්, මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් ලැබෙනවා. ඒතර මේ ටික ඔක්කොම හරි ලස්සන්ට ඒක රස වෙලා පැමිණි අවස්ථාව තමයි සම්මා සමාධි කියලා මේ මහා චත්තාරේසක සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙනම් අපිට මේ විශේෂ සම්පූර්ණයෙන් වෙනස් පැති දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි දැන් මේ කතා කරපු ඒ සමත සමාධියට මුල් තැන දීපු ධ්‍යාන වලින් විස්තර කරන සම්මා සමාධිය. ඊළඟ එක තමයි මහා චත්තාරේසක සූත්‍රයේ මාර්ගාංග මුල් කරගෙන ඒවා නිවරදිව සමබර වීමක්, ඒක රස වීමක් පාදක කරගෙන කතා කරන සම්මා සමාධිය. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම ටිකක් හොයලා බලපු ජර්මන් ජාතික අනාලේව ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ දෙවැනි අවස්ථාව. ඒ කියන්නේ මහා චත්තාරේසක සූත්‍රයේ මතු කරන අවස්ථාව තමයි වඩා නිවැරදි කියලා. මොකද උන්වහන්සේ මේ සිංහල ත්‍රිපිටකයේ පමණක් නෙමෙයි, නැත්තම් පාලි ත්‍රිපිටකයේ පමණක් නෙමෙයි, උන්වහන්සේ පරිශීලනය කළා බලලා තිනවා සංසන්දනාත්මකව චීනය තුල ඒ කාලේ ලියවිච්ච මජ්ක්‍ධිම ආගම, දීර්ඝ ආගම, සංයුත් ආගම වැනි ඒ ග්‍රන්ථ පරිශීලනය කළා. උන්වහන්සේව පරිවර්තනයත් කළා. බලනවා අපේ ත්‍රිපිටක පොතුත් ඒ ත්‍රිපිටක පොතුත් අතර මොනවද තියෙන වෙනස්කම්. උන්වහන්සේ දේශනා කරනවා මේ විශේෂයෙන්ම ඔය සමත සමාධිය මුල් කරගෙන කරන අර්ථ දැක්වීම. සම්මා සමාධියක් කියන්නේ මේ ධ්‍යානවල තත්වයක් ය, ධ්‍යාන හතර දියුණු කරගැනීමේ කියන කාරණාව මේ පසු කාලීනව එකතු වෙච්ච දෙයක් ය කියලා උන්වහන්සේ හේතු කාරණා සහිතව පෙන්වලා දෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි මේ මතු කරපු දීඝනිකායේ චතුරාර්ය සත්‍ය කොටසේ එන සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන හතරයි කියලා කරන විස්තරය ඒ දීර්ඝාගම පොතේ එහෙම එකක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ අනුව අපිට තේරෙනවා මේවා තියෙනවා යම් යම් පසු කාලීනව එකතු වෙච්ච ධර්ම කොටස්. භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතැම් වකවානුවලදී භික්ෂුන් වහන්සේලා මේ සමත සමාධියට ඇලිච්ච ගතියක්, ඒකට යම්සි නැඹුරුවක් ඇති වෙච්ච බවක් පේන්න තියෙනවා. ඒ නිසා පසු කාලීනව ඒ කොටස එකතු කරලා තියෙනවා. ඒක තමයි සම්මා සමාධිය කියලා. හැබැයි ඇතැම් සූත්‍රවල පැහැදිලිව දකින්න ලැබෙනවා බුදුරජාන් වහන්සේ සම්මා සමාධිය කියලා කියන්නේ මේ අනිකුත් මාර්ගාංග සියල්ල සමබර වෙලා ඒක රස වෙලා පැමිණි අවස්ථාවයි කියලා දේශනා කරපු තැන් හම්බ වෙනවා. ඒ නිසා අපි ඒ කොටස දැනට හඳුනාගත්තොත් මෙන්න මේ විදිහට මහා චත්තාරීසක සූත්‍රේන අර්ථ දැක්වීම මූලික කරගෙන එහෙමනම් සම්මා සමාධියක් ඇති කරගන්න කෙනෙකුට තනියෙන් බෑ. ඒ අනිකුත් සීල ශික්ෂාවේ, සමාධි ශික්ෂාවේ, ප්‍රඥා ශික්ෂාවේ අනුග්‍රහය ලැබෙන්න ඕනේ. එතකොට තමයි මාර්ගංග ඒක රස වෙලා නිවරදිව සම වෙලා එක එල්ලේ පිහිටපු ගතියක් සමූහයක් වශයෙන් ක්‍රියා කරන ගතියක් දකින්නට ලැබෙන්නේ. ඊළඟට දැන් අපිට යන්න පුළුවන් භාගතුන් වහන්සේව මේ සමාධියේ තියෙන වැදගත්කම දේශනා කරපු තවත් කොටසකට. එතෙන්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ සූත්‍රයේ තම සමාධි භාවනා සූත්‍රය කියලා. ඒක හම් වෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. මහණනි මේ සමාධිය දියුණු කරන්න ඒ සමාහිත වූ තැනැත්තා, සමාහිත සිතක් ඇති තැනැත්තා තමයි යථා භූතං පජානාති ඇත්ත ඇත්තටියෙන් දැනගන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇත්තටියෙන් දැනගැනීමේ මූලික සුදුසුකමක් වශයෙන් තමයි සම්මා සමාධියක් හදාගෙන තියෙන්නේ. නැත්නම් සමාධියක් හදාගෙන තියෙන්නේ. එහෙම නැතුව සමාධිය තුළ නිමග්න වීමකට සමාධියෙන් මෙලොව වශයෙන් යම්කිසි සුවයක්, පහසුවක්, සැපයක් ලැබීමකට පමණක් නෙමෙයි. ඒවයිල අතුරුඵල කියන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුළ සමාධිය කියන්නේ මගදි හම්බෙන එකක්. ඒකයිල නිෂ්ඨාව නෙමෙයි, ඒකයිල දිනුම් කණුව නෙමෙයි. දිනුම් කණුව යන්නේ ප්‍රඥාව මුල් කරගෙන, අවබෝධය මුල් කරගෙන. එහෙමනම් මේ සමාධිය පාවිච්චි කරනවා උපකරණයක් වශයෙන්, ආයුධයක් වශයෙන්. කුමක් පිණිසද? ඇත්ත ඇලිසැටියෙන් තේරුම් ගන්න, යථාභූත ඥාන දර්ශනයක් ඇති කර ගන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් කිංච යථාභූතම් පජානාති. කුමක ඇත්ත ඇලිසැටියෙන් තේරුම් ගන්නද? රූපංච සමුදයංච අත්ථගමංච, වේදනංච වේදනාය සමුදයංච අත්ථගමංච, සංඥාය සමුදයංච අත්ථගමංච, සංඛාරාණං සමුදයංච අත්ථගමංච, විඤ්ඤානස්ස සමුදයංච අත්ථගමංච. ඉතින් ඒ කියන්නේ මේ ස්කන්ධ පහේ සමුදය පක්ෂයත්, ෂවීම් පක්ෂයත් හඳුනගන්න තමයි මේ අථාබුත ඥාන දර්ශනයක් තුලින් සිද්ධ වෙන්නේ. හඳුන ගැනීමක් තමයි අථාබුත ඥාන දර්ශනයක් කියලා කියන්නේ. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් එනවා, මොකද්ද මේ සමුදය කියලා කියන්නේ? මොකද්ද මේ අත්ංගමේ කියලා කියන්නේ කියන ප්‍රශ්නේ ඊළඟට එනවා. කෝච භික්ඛවේ රූපස සමුදයෝ, මුකුමැත්ත මහණෙනි මේ රූපයන්ගේ සමුදය කියලා කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු අභිනන්දති අභිවද්දති අජ්ජෝසාය තිට්ඨති, කිංච අභිනන්දති අභිවද්දති අජ්ජෝසාය තිට්ඨති, රූපං අභිනන්දති අභිවද්දති අජ්ජෝසාය තිට්ඨති, තස්ස රූපං අභිනන්දතෝ අභිවද්දතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි, යා රූපේ නන්දි තං උපාදානං, තස්ස උපාදාන පච්චයා බහෝ භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ, ඒවමෙව තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හෝති. මේක තමයි මේ රූපයන් මුල් කරගෙන සමුදය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් වෙලාවකදී අපිට ඇහෙනවා යම්කිසි සද්දයක්. අපි තුන් මිහිරි ගීතයක් ඇහෙනවා. දැන් මේ මිහිරි ගීතය ඇහෙනවත් එක්ක දැන් හිත ඒ ගැන සතුට වෙනවා. අබිනන්දති. ඒ ගැන ලොකු සතුටක් ඇති කරගන්න මේ කාලෙකින් අහපු සින්දුවක්. හරිම ලස්සනයි, මට අතීතේ මතක් වුණා මේ සින්දුව අහලා. මොනවා හරි දාගෙන අපි ඒ සින්දුවට බැහැ ගන්නවා හිත. ඒක අබිරමණය කරනවා, අබිනන්දනය කරනවා. වඩ වඩා සතුට වෙනවා ඒ ගීතෙන්, ඒ සද්දෙන්. ඒකම දැන් ඔන්න නැවත නැවත හිත කියවනවා, නැවත නැවත මතක් කරලා දෙනවා, විතර්ක කෙරෙනවා, ප්‍රපංච කෙරෙනවා, නැවත ඒක ඉල්ලනවා, අභිවදනයක් සිද්ධ වෙනවා. අජ්ජෝසාය තිට්ඨති, ඒක අස්සට හිත රිංග ගන්නවා. ඒකම තමයි දැන් ඇසුරු කරන්නේ. නිකන් ඉන්න වෙලාවට ඒ ගීතේ මුමුණනවා. ඒ කියන්නේ දැන් හිත තුළ ඒක පදිංචි වෙලා, හිත නැත්තම් හිත ගිහිලා ඒකේ පදිංචි වෙලා. අජ්ජෝසාය තිට්ඨති. ඉතින් ඔන්නෝක තමයි සමුදයක් කියලා කියන්නේ. මොකද ඒ තුල දැන් අපි ජීවත් වෙනවා. ඒ තුල උපාදාන කරගෙන. ඒ කියන්නේ ඒක අභිනන්දනයක් කරද්දී, අභිවදනයක් කරද්දී, අජෝසනයක් කරද්දී, ඒ කියන්නේ ඒක තුල සතුටු වෙද්දී, ඒකම නැවත නැවත ඉල්ලද්දී, ඒකම කියාපාද්දී, ඒකම හිත තුල ප්‍රපංචයක් වශයෙන්, එහෙම නැත්නම් ඇතුළත කතාවක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී, ඒක අසර රිංග ගනින්දී, ඒ තුලින් යම්සි සතුටකුත් පහළ වෙනවා. උපජ්ජති නන්දි. ඒ කියන්නේ රාග නිස්සෘත, තණ්හා නිස්සෘත සතුටකුත් පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? එහෙම සතුටක් පහළ වෙනකොට තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨති උපජ්ජති නන්දි. ඒ කියන්නේ මේක අසර රෙංගගෙන, මේක අභිනන්දනය කරගෙන ඉන්න අවස්ථාවේදී ඔන්න හිතේ අමුතු සතුටක්, තණ්හාව මුල් කරගත්ත සතුටක් පහළ වෙනවා. දැන් මොකද වෙන්නේ? යා රූපේ නන්දි තං උපාදාන. ඒ සතුට දැන් ඊළඟට උපාදාන කරගන්නවා. ඒකට දැන් බැහැ ගන්නවා. ඒක ඉල්ලනවා. ඒකෙන් ලොකු සතුටක් ලබනවා. දැන් ඒක උපාදාන පච්චය භවෝ. දැන් ඔන්න භව tattයක් ඇති වුණා. දැන් ඔන්න අසන්නෙක් බවට පත් වුණා. දැන් කලින් මේක ඇහුණා. අපි දුව අපි පුටුවක් උඩ වඩලා හිටියේ. එතකොට ඔන්න ගීතයක් ඇහුණා. නමුත් පස්සේ මොකද වෙන්නේ? ඒක ඇහිලා අපි ඒකට පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න ගිහිල්ලා ඒකේ ඔන්න ගායකයා ගායිකාව මතක් කරගෙන අපිට තාලේ මතක් වෙලා, වචන මතක් වෙලා, වචන මුමුණලා ඒක අස්සර දැන් පොඩ පොඩ රිංග ගත්තා. දැන් ඔන්න අපි ඇහුණා කියන මට්ටම වෙනකොට දැන් අසනවා, අසන්නෙක් බවට පත් වෙලා භව tattයක් දැන් හිත තුල ඇති වෙලා අර කලින් දෙවිච්ච නික්ලේශී නොබැඳුණු අනිශ්චිත කිසිවක් ඇසුරු නොකරන ඒ తත්වය දැන් නැ අපිට නැ. ඒ වෙනුවට දැන් මේ සද්දයක් ඇසුරු කරන, සද්දයක් මතට එල්බගත්ත, සද්දයක් තුල ජීවත් වෙන ඒ මතින් කෙනෙක් හදාගත්ත, අසන්නෙක් හදාගත්ත, කවුරුන් හෝ බවටපත් වෙච්ච, උපාදාන වෙච්ච తත්වයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තස්ස උපාදාන පත්‍යා භවෝ, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඒව මේ තස කේවලස්ස දුක්ඛ කන්දස සමුදය හෝති. දැන් මේ දුකක් කොන්න හදාගත්තා. භව tattයක් හදාගත්තා. කෙනෙක් හදාගත්තා. පුජ්‍යලේක් සත්වෙක් මමෙක් හදාගත්තා. මම දැන් අසනවා. මම දැන් ගීතේ රස විඳිනවා. කියලා ඉතින් අපි රස විඳින්නෙක්, අසන්නෙක් හදාගත්තා නම් අන්න භව tattya කෙනෙක්, පුජ්‍යලේ මමෙක් හදාගත්තා. ඔන්න ඔය ආකාරයෙන් රූප මුල් කරගෙන, ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මුල් කරගෙන කෙනෙක් හදනවා නම්, ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයක් තමයි එයා ඇසුරු කරලා තියෙන්නේ. රූප උපාදානස්කන්ධයක එයා වාසය කරනවා, ඒක උපාදාන කරගෙන වාසය කරනවා, ඒ තුලින් දුකක් හදනවා. තව ඉදිරියෙන් විස්තර කරන්න පුළුවන් වේදනාව ගැන. අපි දුමු අපිට යම් අවස්ථාවක සැප වේදනාවක් පහළ වෙලා. ඒතර ඒ සැප වේදනාවට අපි හරි කැමති. ඒක හිත ඉල්ලනවා. ඒක තව තව රස විඳිනවා. ඒක අස්සර දැන් බැහැ ගන්නවා. පොඩ පොඩ කිට්ට වෙනවා. ලං වෙනවා. අස්සර රිංග ගන්නවා. මගේ කියා ගන්නවා. මොකද දැන් ඒ උපාදාන වුණාට පස්සේ එතුලින් අර කලින් කිව්වා වගේම නන්දියක්, සතුටක්, තණ්හාව නිෂ්ක්‍රය කරගත්ත, සංහාව මූලික කරගත්ත එක්තරා අන්දමක සතුටක් ප්‍රමෝදයක් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒකට තවත් ඇලෙනවා. එතන ඊළඟට අන්තිමට භව tattyaක් එතනත් පහළ වෙනවා. මම දැන් රස විඳින්නෙක් බවට පත් වෙලා, සැප විඳින්නෙක් බවට පත් වෙලා, සැපවත් වූ කෙනෙක් බවට පත් වෙලා, පුජ්‍යලයක් බවට පත් වෙලා, දැන් එහෙමනම් අන්න කෙනෙක් වෙලා සැප විඳිනවා. ඒක අසර රිංගගෙන. ତොර දැන් මේ කෙනෙක් වීම, භව tattyaක් හදා ගැනීම, එය ඊළඟට යම් විපරිණාමයක ලක් වෙලා දුකක් වීම. ඉතින් මේ ඔක්කොම සමුදේ පක්ෂේ. ତොර මේ විදිහටම සංඥා ගැන, සංස්කාර ගැන, විඥාන ගැනත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් ඒකේ අනිත් එක එතකොට රූපස්ස අත්ංගමං කියන එක එහෙමනම් ඒකේ අනිත් පැත්ත කියලා කියන්නේ මේ අභිනන්දනයක්, අභිවදනයක්, අජ්ජෝසනයක් නොකර සිටීම. නාබිනන්දති, නාබිවදති, නාජ්ජෝසාය තිට්ඨති කියලා කියනවා. දැන් එයාට අපි දමු සද්දයක් ඇහෙනවා, ගීතයක් ඇහෙනවා. හැබැයි හිත තියෙන්නේ එයාගේ පාඩුවේ. හිත යන්නේ නැහැ ඒක අස්සට රිංග ගන්න. හිත යන්නේ නැහැ ඒකත් එක්ක ඇලෙන්න. හිත යන්නේ නැහැ ඒක මුමුණන්න. අස්සට රිංග ගන්න. ඒකේ බැඳෙන්න. ඒකෙන් ලොකුවට සතුටු වෙන්න තණ්හාව මූලික කරගත්ත සතුටක් නන්දියක් පහල කරගන්න හිත යන්නේ. හිත එයාගේ කලින් තිබිච්ච නික්ලේශී භාවය අපිටම උපේක්ෂාව සරල බව රැකගෙන වාසය කරනවා. මේ පිංගුත්ට මතක ඇති අර වාහිය දාරුචීරිය තාපසතුමාට බුදුහාමුදුරු දීප අවවාදේ. දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. යාට ඇහෙනවා. හැබැයි ඇහෙන පමණින් අතර වෙනවා. ඒක ගිහිල්ලා අහන්න ගිහිල්ලා අසන්නෙක් බවටපත් වෙලා පුජ්‍යලයක් බවටපත් වෙලා රස විඳින්නෙක් බවටපත් වෙලා පුජ්‍යල භාවයක් හදන්න යන්නේ. ඇසීම් මාත්‍රෙන් නතර වෙලා නොඇසෙනවත් නෙවෙයි ඇහෙනව. ඔන්නෝයේ தત્ත්වය කෙනෙක් එහෙනම් පවත්නවා නම් එතකොට නාබි නන්දති නාබි වත්ති නජ්ජෝ සාය තිට්ඨති කියන தત્ත්වය තමයි ආත් දකින්නේ. ඒකෙන් ලොකුවට සතුට වෙන්න යන්නේ. හිත ඒකෙන් කුල්මත් වෙලා නැහැ. හිත එයා තමන්ගේ තිබිච්ච සරල භාවය, නොබැඳුණු தત્ත්වය, සැහැල්ලුව, අනිශ්‍රිත බව, උපාදාන නොකරන தત્ත්වය රැකගෙන වාසය කරනවා. තොර මෙහෙම ඉන්නව නම් කියන්නේ අභිවදනය කජ්ජෝසනයක් සිද්ධ වෙන්නේ නැති නිසා දැන් අන්න උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. උපාදානයක් නැත්තම් භව තත්වයක් නැහැ. ඒ කියන්නේ දැන් එයා කෙනෙක් වෙලා නැහැ. පුජ්‍යල භාවයක් හදලා නැහැ. අලුත් ලෝකයක් තනලා නැහැ. හිතින් මවාගත්ත ලෝකයකට ගිහිල්ලා නැහැ. සිහිනයක ජීවත් වීමක් නැහැ. මේ කලින් තිබිච්ච ප්‍රകൃතියම රැකගෙන වාසය කරනවා. තොර මේ தත්ත්වය තමයි අර මේ අත්ංගමයක් කියලා කියන්නේ. දැන් ඒතර රූප උපාදානස්කන්ධේ නිකන් අස්තයට යනවා. ෂේ වෙලා යනවා. උපාදාන නොවි යනවා. උපාදාන ටික හැලි හැලි යනවා. අඩුවෙවි යනවා. දියවිවි යනවා. හිතේ අනිශ්චිත බවම ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒ වගේමයි වේදනා. යම් යම් සැප වේදනා පහල වුණා. හැබැයි ඒක මගේ කියා ගන්න ගියේ නෑ. අසට රිංග ගන්න ගියේ නෑ. ඒකට ඇලෙන්න ගියේ නෑ. හිතත් එයාගේ පාඩුවේ ජීවත් වෙනවා. සඤ්ඤාවනොත් ඒ වගේමයි. හිතට යම්කිසි සඤ්ඤාවක් පැමිණියා. ඉතින් ඒක සඤ්ඤාවක් බව හඳුනගත්තා. එහෙම නැතුව ඒකට කෙනෙක් පුජ්‍යලේ කාරෝපණය කරගෙන ඒක හොඳයි කියලාගෙන එයාට දුරකතන ඇමතුමක් දෙන්න යන්නේ නැහැ. මේ වගේ සඤ්ඤාවක්. සඤ්ඤාවක් කියන තැන තියලා තමයි වාසය කරන්නේ. එතකොට ඇත්ත ඇත්තටින් දැකීමක්. දැන් යථාභූත ඥාන දර්ශනය ගැන මේ බුදුහාඳුරෝ කියලා දෙන්නේ. එතකොට යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේම එතකොට රූපස්ස සමුදයං ච අත්ථගමං ච වේදනාය සමුදයං ච අත්ථගමං ච සංඥාය සමුදයං ච අත්ථගමං ච සංඛාරාණං සමුදයං ච අත්ථගමං ච විඥානං විඥානස්ස සමුදයං ච අත්ථගමං ච. එතකොට මේ ඒ රූපස්කන්ධය ගැනත් හොඳින් දැනගන්න ඕනේ. ඒකේ සමුදය පක්ෂයක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ අර උපාදාන වෙන తත්වය ගිහිල්ලා භව తත්වයක් තනා ගැනීම. ඒ වගේම අත්ථගමං ච කියලා කියන්නේ ඒ ක්‍රියාවලිය නතර වෙලා මේක අස්තංගමේට යාමක්, ලිහිලා යාමක්, උපාදාන නොකර සිටීමක්, අභිනන්දනේ නොකර සිටීමක්, කියාපෑමක් නොකර සිටීමක්, ඇතුලේ කතාවක් නොකර සිටීමක්, අසර රිංගා ගැනීමක් නොකර සිටීමක් ගැන තමයි අස්තංගමේ වශයෙන් දේශනා කරන්නේ. ඒතර මේ මුළු සංසිද්ධියේ යමෙක් දකිනවා නම් ඒක යථාභූත ඥාන දර්ශනයක් වශයෙන් කියලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් ඒක ඇති කර ගන්න සමාධියක් අවශ්‍යයි. මේ තනිකරිතවට විපස්සනාවට අවශ්‍ය වෙන සමාධියක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඒ සමාධියේ තියෙන එක්තරා අන්දමක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කිරීමක්. ඒකයි ආයුධයක්. ඒ ආයුධයෙන් වැඩ ගන්නවා. ඒ ආයුධයෙන් ගන්න වැඩේ තමයි අර උපාදානස්කන්ධ ටික හොඳට තේරුම් බේරුම් කර ගැනීම, උපාදාන වීම වළක්වා ගැනීම, හිත අනිශ්චිත භාවයකට ගැනීම. දැන් ඊළඟට අපිට දැන් තව ටිකක් එන්න පුළුවන් අපි ඉතිරි කරගත්ත කොටසක්. ඒ තමයි විපස්සනාව පාදක කරගත්ත ධ්‍යාන. දැන් මේ පිළිබඳව මතක ඇති අපි ධ්‍යාන ගැන සමත භාවනාව විස්තර කරද්ද ටිකක් කතා කළා. ඒ කියන්නේ අර පළවෙනි කොටසේදී ditta dhamma sukha vihāraya samvattati කියන තැන බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ ඇවිල්ලා සමත ධ්‍යාන. ප්‍රථම ධ්‍යානය, ද්විතීයි ධ්‍යානය, තෘතීයි ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා. තොර පළවෙනි ධ්‍යානයේ අංග පහක් තියෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියලා ධ්‍යාන අංග පහක් නැත්නම් සමාධි අංග පහක් විස්තර කරලා දෙනවා. දෙවන ධ්‍යානයේ අංග තුනක් තියෙනවා. විතක්ක, විචාර දෙක හැලිලා ඉතිරි වෙලා තිනවා පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන. තුන්වෙනි ධ්‍යානයට එනකොට තවත් එකක් හැරිලා, ඒ කියන්නේ ප්‍රීතියත් හැරිලා දැන් ඉතිරි වෙලා තිනවා සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙක. හතරවෙනි ධ්‍යානයට එනකොට සුඛය කියන එක හැරිලා ඒ වෙනුවට උපේක්ෂාව ඉස්මතු වෙලා අපිට සරලව කියන්න පුළුවන් උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක හතරවෙනි ධ්‍යානයේ තියෙනවා. එහෙමනම් මේ ධ්‍යාන තත්ත්ව විස්තර කරන්න පාදක වෙලා තියෙන ධ්‍යාන අංග. ධ්‍යාන අංග ප්‍රමාණය අනුව, ඒවැයේ තීව්‍රතාවය අනුව තමයි තීරණය වෙන්නේ දැන් ඒතනත්තා වාසය කරන්නේ කුමන ධ්‍යානයේද කියන කාරණය. ඉතින් මේක මුල් කරගෙන බුරුම ජාතික මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතු කරනවා. ඉතින් මේ ධ්‍යාන අංග වල සාමූහික ක්‍රියාකාරීත්වය දැක ගන්න පුළුවන් ය විපස්සනාවේ යම් යම් අවස්ථාවන් වලදී. ඒ ඒ තැන් වලදී එහෙනම් මේ විපස්සනා යෝගාවචරයේ කක් දකින්නේ ඒ ධ්‍යාන මට්ටමට සමාන මට්ටමක්. ඒව හැමනම් ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි විපස්සනා මූලික කරගත් ධ්‍යාන. ඒතර උන්වහන්සේ දෙන අර්ථකතනයේ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ කුමන හෝ අවස්ථාවකදී වර්තමාන වශයෙන් පැන නගින එක එක සංස්කාර ධර්මයකට. ඒ කියන්නේ රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්. මේ කුමක්ම හෝ සංඛාර ධර්මයකට හිත නැවත නැවත නංවමින් නංවමින් වාසය කරනවා. ඒක විමසා බැලීමක් කරනවා. ඒ කටයුත්ත දැන් නිදැල්ලේ සිද්ධ වෙනවා. નિરાයාසෙන් සිද්ධ වෙනවා. ඒ නිසාම හිතේ ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළලා තියෙනවා. කායික සුවයක් මානසික සුවයක් භුක්ති විඳිනවා. මතුවෙන අරමුණේ හිත එකඟ වෙනවා. එතකොට අන්න අර කියපු සමාධි අංග පහ මෙතන තියෙනවා. හිතමු අපි එයා වේදනානුපසනාවක් වඩනවා. දැන් ඉතින් ඔන්න සැප වේදනාව පහළ වුණා. පහළ වෙනකොටම හිත එතෙන්ට දැම්මා. හිත එතෙන්ට යොමු කළා. හිත එතෙන්ට නැංගුවා. වේදනාව තුලට හිත නැංගුවා. ඒ කියන්නේ දැන් විතර්කය වැඩ කරනවා. විතර්කය නැවත නැවත වැඩ කරනවා. හිතන්න ඊට පස්සේ නැවතත් වේදනාවක් පහළ වුණා. නැවතත් වේදනාවක් පහළ වුණා. එතකොට මේ පහළ වෙන වේදනාවට හිත නංවනවා. අවධානය යොමු කරනවා. විතක්කය කියන එක ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතනින් අතර වෙන්නේ මේ හිත එතෙන්ට යොමු කළාට පස්සේ අරමුණ හොඳට විමර්ශනය කරලා බලනවා. සම්පජඤ්ඤේ යොදනවා. සොයලා බලනවා මොකද්ද මෙතන දැන් ක්‍රියාකාරීත්වය, මොකද්ද මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ਵਿਚාරය දැන් එතන සිද්ධ වෙනවා. ਵਿਚාරය කියපේ සමාධි අංගයත් දැන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. දැන් මුල් අවස්ථාවේදී තමයි මේක ටිකක් අපි මැදිහත් වෙලා බලෙම් වගේ කරන්න වෙන්නේ. මොකද අපේ හිත ටිකක් කම්මැලි නිසා මෙයාට මේ වැඩේ අල්ලලා දෙන්න ඕනේ. වැඩේ පුරුදු කරන්න ඕනේ. මතුවෙන අරමුණට හිත නැවත නැවත නංව වීරයක් මුල් කරගෙන උනන්දුවෙන් ඒකේ නියැලෙන්න ඕනේ. හිත ඒකට යොමු කරන්න ඕනේ. චේතන තියෙනවා ටිකක් වෙහෙසකුත් තියෙනවා. ඉතින් ලොකු සතුටක් තාම නැහැ. මොකද තාම වැඩේ ඉගෙන ගන්නවා. හැබැයි කාලයක් ඕක කරනකොට හිතට දැන් මේ මතුවෙන අරමුණට නංවන්නත් ඒ තුල හැසිරෙන්නත් ඒකට යම් විමසා බලන්නත් පුරුද්දක් ඇති වෙනවා. දැන් ඉතින් අපි මැදිහත් නොවුනත් මතුවෙන අරමුණට හිත විසින්ම නැං වෙනවා. එයාම ගිහිල්ලා ඒකට පැමිණෙනවා, ඒකට නැග ගන්නවා. ඒ මතට පැමිණලා ඒ අරමුණ විමසනවා. දැන් එතකොට අපිට වැඩි කරන්න දෙයක් නැහැ. යෝගාවචරයට වීරයක් පාදක කරගෙන චේතනාපෝරක කරන්න ලොකු දෙයක් නැහැ. මොකද හිතට දැන් පුරුද්දක් වශයෙන් ඇති කරලා දීලා තියෙනවා. මතුවෙන අරමුණ හොඳට විමර්ශනය කරලා බලන්න. ඒකට අරමුණට හිත යොමු කරන්න, නැත්නම් අවධානය යොමු කරන්න, විතර්කයක් කරන්න, ඊට පස්සේ අරමුණ හොඳට විමසලා බලන්න. දැන් එතකොට හිත විසින් මේ විදිහට කරනවා නම් අපිට වෙහෙසක් නැහැ. ඉතින් වැඩේ සාර්ථක වෙලා. දැන් ඉතින් යෝගාවචරයට සැහැල්ලුවෙන් වෙන දෙයට ඉඩ හැරලා යාට වැඩේ කරගන්න දීලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මට්ටමේදී තමයි ඇත්තටම ප්‍රීතියක් පහළ වෙන්නේ. සැහැල්ලුවක් පහළ වෙන්නේ. ප්‍රමෝදයක් පහළ වෙන්නේ. මොකද දැන් විපස්සනාව ටිකක් අල්ලලා යනවා. එතකොට කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් තියෙනවා සැපයක් තියෙනවා ඒ කියන්නේ සුඛ කියන එකක් තියෙනවා. ඒ වගේමයි මතුවෙන අරමුණේ හිත එකඟ වෙනවා ක්ෂණික සමාධියකුත් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමට එනකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග පහම ක්‍රියාත්මක වෙනවා. හැබැයි විපස්සනාවක මුහුණුවරින් සමතේක මුහුණුවරින් නෙමෙයි. දැන් අපි හිතමු ආචිත්තානුපස්සනාවක් කරනවා. ඉතින් විවිධ සිතුවිලි පහළ වෙනවා. පහළ වෙන සිතුවිල්ලට හිත යොමු කරනවා. විතර්කණයක් සිද්ධ වෙනවා. පහළ වෙන සිතුවිල්ල මොන જાතියේද කොයි වෙලාවද හටගන්නේ ඒ වගේ දේවලුත් පොඩ්ඩක් එයා බලන්න උත්සාහත් වෙනවා. විචාරයක් සිද්ධ වෙනවා. ඒතකොට දැන් ඒක පුරුද්දක් බවට පත් වෙලා දැන් බලගන්නවල කරන්න දෙයක් නැහැ. පස්සෙන් ඉඳලා තල්ලු කරන්න දෙයක් නැහැ. දැන් යාම කරනවා. ඉතින් සහරි සැහැල්ලුයි. සැපවත් බවක් තියෙනවා. නිෂ්කලංක ගතියක් තියෙනවා. ඉතින් සැපේකුත් ප්‍රීතියකුත් ප්‍රමෝදයකුත් තියෙනවා. මතුවෙන අරමුණේ හිත ඒකාග්‍ර වෙනවා. සමාධියකුත් තියෙනවා. කියන්නේ කොයි පැත්තෙන් අපිට විපස්සනාවක් වැඩුවත් මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මෙතන ප්‍රථම ධ්‍යානයේක ලක්ෂණ තියෙනවා. මේ தත්ත්වය නිසා විපස්සනාවේ හම් වෙන විපස්සනා ධ්‍යානයක් නැත්නම් විපස්සනා ප්‍රථම ධ්‍යානයක් වශයෙන් හඳුන්වලා තියෙනවා. දැන් තවත් කෙනෙක් ඕක කාලයක් කරගෙන යනකොට එයාට අර විතර්කණයක් කරන්න කියලා නැවත නැවත අරමුණු නංවන්න කියලා බලෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මතුවෙච්ච අරමුණ දැන් හොඳට විසිරිලා නැත්නම් විසිරලා කියනට වඩා කැඩිලා විස්තර සහිතව පේනවා. ඒතර දැන් විචාරයක් කියලා කරන්න දෙයක්වත් නැහැ. විස්තර සහිතවමයි පේන්නේ. ඒ කුඩා කුඩා අපි තුමු වේදනාවක කුඩා කුඩා ධාතු ලක්ෂණයක කුඩා කුඩා සිතුවිල්ලක හොඳට හිත බැහැගෙන ඒවා දිහා බලනවා. ඒවා විමර්ශනය කරනවා. ඒවා යථා ස්වභාවය හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. තොර මේ මට්ටම මහසිසාඩු සාන්නසේ කියනවා මෙතන විතර්කණය ਵਿਚාරය කියන එක ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ වෙනුවට හිතම වැඩේ බාරගෙන තියෙන්නේ. මතුවෙන අරමුණේ ඒක ළඟ ළඟමයි තියෙන්නේ. මොකද කුඩා කුඩා අරමුණු ඒවේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් වාසය කරනවා. එතකොට විතක්ක ਵਿਚාර වලින් තොරයි ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව පමණයි තියෙන්නේ කියලා උන්වහන්සේ මේක දෙවන ධ්‍යානයේ වශයෙන් දේශනා කරනවා. මේකම තවත් ටිකක් ගැඹුරට ගියාම දැන් ප්‍රීතිය හැලිලා ටිකක් නිකන් සැපයක් විතරයි තියෙන්නේ. නිකන් ඔද වැඩිච්ච ගතියක් නැහැ, ලොකුවට ප්‍රීතියක් ප්‍රමෝදයක් නැහැ. ඒක ටිකක් නිකන් හේදිලා ගිහිල්ලා ඒ වෙනුවට නිකන් සැහැල්ලුවකින් සැපයකින් මේ භාවනාව යෙදෙනවා. ඒක තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් දේශනා කරනවා. මොකද තුන්වෙනි ධ්‍යානයේ තියෙන සුඛ ඒකාග්‍රතාව කියන එක. ඒක දැන් තියෙන්නේ ලොකු ප්‍රීතියක් නෙමෙයි නිකන් සැපයක් තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් දේශනා කරන්නේ අර විශේෂයෙන්ම කිසිවක් ඇසුරු නොකරන කිසි අරමුණක් උපාදාන නොකරන අනිශ්චිත වූ මට්ටමක් උපාදාන නොකරන මට්ටමක් ඒබඳු සමාධි මට්ටමක් විපස්සනාවෙන් හදාගත්තා නම් ඒක චතුර්ථ ධ්‍යානයට සමානයි. විපස්සනාව පාදක කරගත්ත චතුර්ථ ධ්‍යානය වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ අපි හිතමු එයා වේදනානුපස්සනාවක් වඩමින් වාසය කළා. ඒ වායේ සමුදේ වාය දැක්කා, ඇතුළෙන් නැතිවෙන ස්වභාවය දැක්කා. කුඩා කුඩා වේදනාවක පවායේ තත්ත්වය දැක්කා. ඒ තුල ලොකු නුවණක් දිනු කරගත්තා. අනිත්‍යත්වය මුල් කරගත්ත, දුක්ඛ ස්වභාවය මුල් කරගත්ත, අනාත්ම ස්වභාවය මුල් කරගත්ත ප්‍රඥාවක් වඩා ගත්තා. දැන් ඒක හොඳට දිනු වෙන්න අර යථාභූත ඥාන දර්ශනය පහළ වෙලා දැන් ඉතින් නිබ්බිදාවක් එපාවීමක් මේ ඔක්කොම නිකන් එකට මිශ්‍ර වීමක් කිසි රසයක් නැතිවීමක් ඒ ටික නිකන් පැත්තකින් තැබීමක් හිත තමන්ගේ පාඩුවේ සිටීමක් සිද්ධ වෙලා අන්තිමට ඒ සියල්ල හිතින් ඉවත් වීමක් එවත් නැත්නම් සියල්ලෙන් හිත නිදහස් වීමක් යෝගාචරයක් අත්දැකනන් අන්න අපි සතිපට්ඨානෙදි කියන්නේ අනිශ්චිතව වාසය කිරීමක්. දැන් ඔයා ඒ යෝගාචරය අත්දකින්න කිසිවක්ම උපාදාන කරන්නේ නැහැ. ඉතින් ඔය තත්ත්වයේදී හිතේ තියෙන්නේ උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව ඇත්තටම සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් දක්වා දියුණුනහම තවත් තින්තින් ගැඹුරකින් දෙන උපේක්ෂාවක්. නිකම් මේ අරමුණක වේදනාවක් වශයෙන් තියෙන උපේක්ෂාවක් නෙමෙයි. ඊට වඩා බොහොම ගැඹුරකින් ඒ අරමුණු වල යථා ස්වභාවය දැකීම නිසා සියලු අරමුණු වලින් නිදහස් වීම නිසා හිතට ආවේනික වූ ස්වාභාවික වූ උපේක්ෂාවක්. ඔන්නෝය තත්වය හතරවෙනි ධ්‍යානයේ වශයෙන් විපස්සනාවේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාවම මහසි සයඩෝ ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ නමක් වන සයඩෝ වූ පණ්ඩිත ස්වාමීන් වහන්සේ තහවුරු කරලා උන්වහන්සේගේ පොතක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච In This Very Life කියලා. ඉතින් ඒ පොතේ ඔය විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ විපස්සනාවේදීත් අර ධ්‍යාන අංගවල මට්ටම් අනුව කොපමණ ධ්‍යාන අංග එතන ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ අනුව කෙනෙකුට විපස්සනා ධ්‍යාන විස්තර කරන්න පුළුවන්. ඉතින් කවුරුත් ඒවට විරුද්ධ වෙලා නැහැ. ඉතින් මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා විපස්සනාවේදීත් යෝගාවචරයේ අර සමතේ වගේම ධ්‍යාන මට්ටම් ස්පර්ශ කරනවා කියලා අත්දකින්නවා කියලා දේශනා කරනවා. ඉතින් මේ විදිහට අපිට තේරුම් යනවා දැන් ඒතර සමාධියේ තියෙන විවිධ පැති. එකක් තමයි සමතේ පැත්තෙන් කතා කරන්න පුළුවන් පැති. තවත් පැත්තකින් විපස්සනා පැත්තෙන් කතා කරන්න පුළුවන් පැති. විපස්සනා පැත්තෙන් විශේෂයෙන් කතා කරද්දී ඒක ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. තව තව නුවණ දියුණු කරගන්න, විපස්සනාවක් නුවණක් දියුණු කරගන්න. ඒ වැයත් විවිධ මට්ටම් සමාධිවල ගැඹුරු තත්වයන් පහු කරගෙන යනවා. ගිහිල්ලා තමයි එතකොට ඒ අද අපි මේ කතා කරපු ආශ්‍රවයන් ඡය කරන මට්ටම් එතකොට කෙනෙකුට හම්බ වෙන්නේ. දැන් මේ විදිහට මේ සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේ කරලා අන්තිමට දැන් මේ සූත්‍රය අවසන් වෙනවා. ඉමාකෝ භික්ඛවේ චතස්සෝ සම්මා චතස්සෝ සමාධි භාවන. මහන්නේ මේ තමයි සතර සමාධි භාවන. ඉදංච පන මේතම් භික්ඛවේ සන්ධාය බාසිතම් පාරායනේ පුන්නක පඤ්ඤේ. මහණෙනි මා විසින් පාරායනේහි පුන්නක ප්‍රශ්නේදී. ඒ කියන්නේ මේ සුත්ත නිපාතේ එනවා පාරායන වග්ගය කියලා කොටසක්. එතෙන්දී යම් යම් බ්‍රාහ්මණ පඬිවරුන් භාගතුන් වහන්සේගෙන් හිතින් ප්‍රශ්න අහනවා. භාගතුන් වහන්සේ වචනයෙන් ප්‍රශ්නවලට උත්තර දෙනවා. එතකොට ඒ අය වචනයෙන් අහලා ඒවා තේරුම් ගන්නවා. ඉතින් එතනට ප්‍රමිණි එක්කෙනෙක් තමයි මේ පුන්නක කියලා කියන්නේ. එයා අහපු ප්‍රශ්නයට බුදුහාඳුරෝ දීපු පිළිතුර මේ සමාධි භාවනා මුල් කරගෙන තමයි දේශනා කළේ කියලා බුදුහාඳුරෝ ගාතාවකුත් කියනවා. සංඛාය ලෝකස්මින් පරෝ වරාණි යස්සින් ජිතං නත්ති කුහිංචි ලෝකේ. සන්තෝ විධූමෝ අනීගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති බ්‍රූමි. සංඛාය ලෝකස්මින් පරෝ වරාණි යස්ස ඉංජිතං නත්ති කුහිංචි ලෝකේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හොඳ නරක ධර්මයන් නුවණින් දැනගෙන යස්ස ඉංජිතං නත්ති. ඒ කිසිම තැනක නැත්තම් කිසිම ස්කන්ධයක එයාට කෙලෙස් නිසා පහළ වෙන චලනයක් කම්පණය වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? මොකද දැන් අපි මොකක් හරි අසුරු කරගෙන ඉන්නවා නම් තමයි චලිතයක් තියෙන්නේ. මොකක් හරි අසුරු කරන්නාට තමයි ඒකෙන් ඒක මත රැඳී සිටීම නිසා ඒ රැඳී සිටින වස්තුව දෙය වෙනස් වුණාම මෙයාටත් වෙනසක් චලනයක් කම්පනයක් සිද්ධ වෙන්නේ. නිශ්චිතස්ස චලිත යමක් නිශ්්‍රය කරගෙන ඉන්න කෙනාට තමයි චලිතයක් කම්පනයක් දරතයක් දුකක් තියෙන්නේ. අනිශ්චිතස්ස චලිතන් නැති කවුරුත් මොකක්වත් ඇසුරු කරන්නේ නැත්නම් එයානම් එයාට චලිතයක් නැහැ. ඒ කියන්නේ කිසිවක් උපාදාන කරන්නේ නැත්නම් ඇසුරු කරන්නේ නැත්නම් එහෙනම් චලිතයක් නැහැ. දැන් මේ ස්කන්ධ ලෝකයේ කිසිවක් උපාදාන නොකරන යස්සේ ඉංජිතන් නැති කොහිංචි ලෝකේ එතන තාට එතන සලිතයක් නැහැ. සන්තෝ විධූමෝ අනීගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති බ්‍රූමි. එතකොට ඒ රහත් අපි හිතමු රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේ සන්තෝ ශාන්තයි. විධූමෝ කෙලස් පිඹහැරලා තියෙන්නේ. කෙලස් දුරු කරලා තියෙන්නේ. අනීගෝ නිදුක්ව වාසය කරනවා. නිරාසෝ ආශා රහිතව වාසය කරනවා. අතාරිසෝ ජාති ජරන්ති භූමි. ජාති ජරාවන් ඉක්මවලා වාසය කරනවා. එතකොට ඉතින් මේ විපස්සනාව පාදක කරගත්ත නුවණ මුල් කරගත්ත මාර්ගඵල ප්‍රතිවේදයක් අරහත්ත්වයට පත්වීමක් කියලා ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ එදා ඒ පාරායන වංගේ පුන්නක ප්‍රශ්නයේදී දීපු උත්තරේ මේ සූත්‍රයේදිත් නිකන් පාදක කරලා තියෙනවා, උද්ෘත කරලා තියෙනවා. මොකද දැන් පාරායන වංගේ අටක වංගේ වගේ සූත්‍ර නිපාතේ එන සූත්‍ර දේශනාවන් බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවා, උන්වහන්සේගේ මුල් දේශනාවන් වශයෙන් පිළිගන්නවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේත් පසු කාලීනව කරන ධර්ම දේශනාවලදී ඒ තමන් වහන්සේ මුල් කාලයේ කරපු පාරායන වග්ගයේ තියෙන අටක වග්ගයේ තියෙන සූත්‍ර දේශනාවන් මේ ගාථාවන් ගෙනහැර පාලා තිනවා. ඒ වගේම ඇතැම් භික්ෂූන් වහන්සේලා මේ පාරායන වග්ගයේ අටක වග්ගයේ හොඳට පාඩම් කරගෙන බුදුහාමුදුරන්ටත් බණ කියලා තිනවා. එච්චරට බොහොම ධර්ම ගෞරවයෙන් යුක්තව ඇසුරු කරපු ධර්ම කොටස් මේ පාරායන වග්ගයේ අටක වග්ගයේ තියෙනවා. ඒ නිසා අද මේ ධර්ම දේශනාවේ අගට නැත්නම් මේ සූත්‍ර දේශනාවේ අගට ඉදිරිය තියෙන්නේ පාරායන වර්ගයේ ගාථාවක්. එතෙන්දී එහෙමනම් අර කිසිවක් ඇසුරු නොකිරීම තුළ කම්පණයේ වීමක්, සැලවීමක්, චලිතයක් නොමැති ආකාරය. ඒ රහතන් වහන්සේගේ හිතේ තියෙන ශාන්ත ගතිය, කෙලෙස් දුරු කරපු ගතිය, නිදුක් බව, ආශා රහිත බව, ජරා මරණ ඉක්මවා වාසය කිරීම ගැන දේශනා වෙනවා. එහෙමනම් පින්වත්නි අපිත් මේ සමාධි භාවනා සූත්‍රය මුල් කරගෙන සෑහෙන ප්‍රදේශයක් ඉගෙන ගත්තා. මේ කාරණා තේරුම් අරගෙන අපි වඩන භාවනාව නිවර්දිව වඩන්න, තව පිරිසුදව වඩන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්නි අද පැය භාගයකට සීමා කරන්න සිද්ධ වෙනවා ධර්ම සාකච්ඡාව. ඒ නිසා මම ආරාධනා කරනවා ධර්ම දේශනාවට අදාළව හෝ එමෙන්න නැත්නම් තමන්ගේ කමඨහන් සුද්ධ කර ගැනීම පාදක කරගෙන පමණක් ධර්ම ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද අපිට සීමා සහිත කාලයක් අද තියෙන්නේ. ඒ වගේමයි තවත් දැනුම් දීමක් කරන්න තියෙනවා ඊළඟ සති දෙක. ඒ කියන්නේ 16 වෙනිදාත් 23 වෙනිදාත් මේ වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ. නැවතත් මේ වැඩසටහන පැවැත්වෙන්නේ 30 වෙනිදා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයේ බව දැනුම් දෙවි. අද අපිට තියෙන පැය භාගයයි. ඒ නිසා තමන්ගේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න, ධර්මදේශනාවට හෝ කමඨහනකට අදාළව දෙයක් විතරක් අහන්න කියලා ආරාධනා කරනවා. ඔව්
ස්වාමීන් වහන්සේ, මේ අහන්නේ මේ සැරේ ස්වාමීන් වහන්සේ කරපු සූත්‍ර දේශනාවට අදාළවයි ප්‍රශ්නය.
ඔව්
ස්වාමීන් වහන්සේ, දැන් මේක අපිට අහගෙන ඉන්නකොට හිතෙනවා දැන් අපේ මේ සතර සතිපට්ඨානයේ මූලිකම බුදුහාඳුරුවත් කියලා දීලා තියෙන ඉරියාපත පබ්බේ හරියට දියුණු කරන්න පුළුවන් නම් එතකොට සද්දා සීල සති සමාධි ප්‍රඥා කියන ඒවා සමවිධියට බල ධර්ම වශයෙන් දියුණු වෙනවා නම් එතනම ඔය කියන දේවල්, ඒ කියන්නේ විපස්සනා ධ්‍යාන වල අත්දකින්න තත්ත්වයන් ඒ පුද්ගලයාට අත්දකින්න පුළුවන් කියලා. උදාහරණයක් කිව්වොත් ඒක මම තේරුම් අරගෙන තියෙනවා හරියට සති සම්පජාඤ්ඤී අවස්ථා තුනක් හැටියට. දැන් අපි ඉරියාපත පබ්බේ පොඩි උදාහරණයක් අරගෙන විස්තර කරොත්, දැන් අපි යමක් අපි කරන ඉරියව්වක් හරි යමක් අල්ලනකොට, ස්වාමීන් වහන්සේ කෝප්පේ අල්ලනකොට වගේ ඒ දෙයක් අල්ලනකොට අපිට අපේ මූලික අවස්ථාව තමයි සතිය සම්පජාන්‍ය හැදගෙනවා. නමුත් ඒ මමයි තුලින්, ඒ කියන්නේ මමයි මේක අල්ලන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී යම්කිසි තරමකට නාම රූප විච්ඡේදනයක් ඇති වෙලා අල්ලනකොට ඒ රූපය පිළිබඳව තියෙන හැකියාව, දැකීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඇතැම් අවස්ථාවල ඔය ස්වාමීන් වහන්සේ අපිට දැන් කිව්ව පුන්නක බ්‍රාහ්මණයාගේ තිබ්බ හැකියාව වගේ ඒ පැත්තට ගොඩක් විහිදුවන්න පුළුවන් හැකියාවක් ඉස්සර කාලේ ගොඩාක් කාලයක් තිස්සේ දිනු කරපු කෙනෙකුට. එතකොට ඒ පැත්තට ඕනාට වඩා කිසිම මමයනේ ඇතිව හෝ නැතිව විශේෂ හැකියාවන් දියුණු වෙන්න පුළුවන් හරියට අපි ගෙසරේ කතා කරාමයි. තුන්වෙනි අවස්ථාව මට තේරිලා තියෙන හැටියට මෙතන සමබරතාවය ඇති වෙනවා. සමබරතාවය තුනහම ඒ දෙකේම තියෙන සමබර තත්ත්වය තේරුම් අරගෙන ඔය ඕනෑම වෙලාවක ඔය කියන විපස්සනා ධ්‍යාන තත්ත්වවලට පවා හිත අරගන්න පුළුවන්. එතකොට ඉතාමත්ම හිත බොහොම සමතුලිතය වෙච්ච තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ඔය කියන අපේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න මූලිකම ඉරියාපත් පබ්බේදී පවා තිරුවන් සරණයි.
ඔව් එහෙම කියන්න පුළුවන්. මොකද ඉරියව්ව කියවහම ටිකක් ගොරෝසු අරමුණක්, රළු අරමුණක්, සියුම් අරමුණක් කියලා කියන්න පොඩ්ඩක් තින් මුලදී අමාරුයි. එවිදින ඉරියව්ව, සක්මන, එහෙම නැත්නම් ඉඳගත්තු ඉරියව්ව, හිටගත්තු ඉරියව්ව, සැතපිච්ච ඉරියව්ව. ඒත් අපි ඉරියව්වට නැවත නැවත හිත ගන්නවා. ඉතින් නැවත නැවත හිත ගනිද්දී එතකොට එතන විතක්කයක් තියෙනවා. ඒ ඉරියව්ව දැන් හිත ඇසුරු කරනවා, ਵਿਚාරයක් තියෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත නැවත නැවත හිත කරද්දී සැහැල්ලුවෙන් මේ කටයුත්තේ නියැලෙද්දී එතකොට සමාලාවට සැහැල්ලුවක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා. මොකද දැන් නීවරණ අයින් වෙලා. එතකොට ප්‍රීතියකුත්, සැහැල්ලුවකුත්, සැපයකුත්, සුඛයකුත් තියෙනවා. ඉරියව්වේ තමයි හිත එකඟ වෙලා තියෙන්නේ. ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් ඒකත් ඉතින් අපිට එහෙමනම් විපස්සනාවේ හම්බෙන ප්‍රථම අධ්‍යයනයක් කියන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ධාතු මනසිකාරයක් වඩනවා. එතකොට තව ටිකක් සූක්ෂම වෙලා. දැන් එයා ඉරියව්ව නෙමෙයි ගන්න, එයා ගන්න තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, ඔය වගේ දෙයක්. අර අරිට වඩා අරමුණ සියුම්, අරිට වඩා යහුසුලුව හිත ඒ අරමුණට යොමු කරන්න අවශ්‍යයි. විතර්කය සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ සියුම් අරමුණ නැවත නැවත විචාරය කරන්න, විමසන්න අවශ්‍යයි. විචාරයක් තියෙනවා. ඒතර මේක හොඳින් කරනවා නම් දැන් එතනත් ප්‍රීතියක්, ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. එතනත් ඔන්න සැපයක් පහළ වෙන්න පුළුවන්. එතනත් එතන මේ කුඩා කුඩා අරමුණක කුඩා කුඩා ධාතු ලක්ෂණයක හිත එකඟ වෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් එතකොටත් අපිට එහෙමනම් මේ තුලත් ප්‍රථම ධ්‍යානය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා විවිධ මට්ටම් වලදී, විවිධ භාවනා වලදී, විවිධ විපස්සනා මුල් කරගත්ත කමඨහන් වලදී මේ තත්වය යෝගාවචරින් අත්දකින්න. ඉතින් ඒ නිසා එක ක්‍රමයක් කියලා නැහැ, එක මට්ටමක් කියලා නැහැ. විවිධ තීව්‍රතාව වලින්, විවිධ මට්ටම් වලින් යෝගාවචරයට මේ කියන ප්‍රථම විපස්සනා ධ්‍යානය අත්දකින්න අවස්ථාව තියෙනවා.
එමයි ස්වාමීන් වහන්සේ, ඒ වගේම අර කියපු මෙනි තත්ත්වෙට හිත නැංගුවාම වේදනාවක් වුණත් හේතුඵල තත්ත්වේ පවා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මම විදියට ඇල්ලුවොත්, ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කියන එකේ මම ආයේ තත්ත්වය ධන පහලකම වැඩි වුණොත් විතරයි වේදනාවේ හේතුඵල සත්‍යය, ඒ කියන්නේ අතර මේක ඇති වෙන්නේ මේ නිසා කියන දේ තමන්ට නොතේරෙන්නේ එතකොටයි කියන එක පවා, එතකොට ඒක විහිදවල වේදනාවක් ගැන උනා යට තේරුමක් ඇති කරගන්නට පුළුවන් වෙනවා නේද ස්වාමීනි?
ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ටික ටික මේකේ ගැඹුරකට යන්න යන්න එයා හේතුඵල ධර්මයකට කිට්ටු කරනවා. යෝනිසෝ මනසිකාරයක් වඩන්නේ කොහොමද මේ වේදනාව හටගන්නේ, ස්පර්ශයන් කොහොමද හටගන්නේ කියලා. ඉතින් අර තටියක් ගැඹුරකට යනවා. එතන ඒකයි ගැතන මට අයිති දෙයක් නෙමෙයි, මගේ දෙයක් නෙමෙයි, හේතුන් ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දෙයක් කියලා තියක් ගැඹුරකට අනාත්ම දර්ශනයකට හිත යනවා නම් එතකොට අන්න මම ආයෙනේ එන්නෙන් අඩු වෙනවා. මම තැනීමක්, කෙනෙක් හැදීමක් ඒවා සිද්ධ නොවි හොඳට මේ හේතුඵල ධමක වාසය කිරීමක්, ඒ මත කටයුතු කිරීමක් ඒ යෝගාචරයට සිද්ධ වෙනවා නම් එතකොට අපි තවත් ගැඹුරකට යනවා. ඉතින් ඒක ඇත්තරම දැන් අපි අතර මේ විස්තර කරේ මේවා මේ ධ්‍යාන අංග මුල් කරගෙන. නමුත් මෙතන ප්‍රඥාපැත්ත කිසිසේත්ම අපි සාකච්ඡා කළේ නැහැ. එතකොට ඒ මට්ටම්වලදී ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහයකුත් තියෙනවා. යථාබුත ඥාන දර්ශනයක් මේ ක්‍රියාවලිය හරහා සිද්ධ වෙනවා. ඉතින් එතකොට සමාධිය මුල් කරගෙනයි අපි මේ විතක්ක විචාර පිතිසුඛ ඒකාග්‍රතාව ගැන කතා කළේ. නමුත් ඊට වඩා හාත්පසින්ම පරිබාහිරව නැත්නම් වෙනත් දෘෂ්ටි කෝණයකින් අපිට කියන්න පුළුවන් මෙතන ප්‍රඥාවකුත් වැඩෙනවා, ගැඹුරු ප්‍රඥාවක් වැඩෙනවා. එතෙන්දී අන්න මමත්වයක් ඉවත් වෙලා පුජ්‍යල භාවයක් අයින් වෙලා එහෙම දියුණු වෙන පැත්තකුත් තියෙනවා. ඒක ඉතින් අර ධ්‍යානවලදී කතා කරලා නැහැ. ධ්‍යාන අර්ථයක් වෙනකොට ඒ අංගය, ඒ කුසලතාවය මේකට ඈඳගෙන නැහැ. නිකම්ම මෙතන මේ සංසන්දනාත්මකව සමත සමාධි විපස්සනා සමාධි අතර සංසන්දනාත්මක ඉදිරිපත් කිරීමකුයි මේ කරලා තියෙන්නේ.
එයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟට අහම් ගැටලුව ඥානාපිරත්න ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරය අධ්‍යාන්නේ.
ඔව්.
මත්තේ අපි විපස්සනා භාවනා කරනකොට මේ කියන අවස්ථා අපිට සුළුවෙන් හෝ ලැබෙනවා. මොකද උපාදාන නොකර සිටීම, ඒ වගේ ප්‍රීති සුඛ අවස්ථාවට යෑම අපි දැකලා තියෙනවා. එතකොට අපි හැමෝටම දැන් සමතය සහ විදර්ශනාව කියන දෙකෙන්ම ඇති වෙන මේ ධ්‍යාන ලක්ෂණ වෙනසක් තියෙනවද නැහැ නේද?
තියෙනවා.
ඒක දැනගන්න ඕනේ මට. ඒකයි ප්‍රශ්නේ.
වෙනසක් තියෙනවා. අත්‍යවම දැන් අපි හිතමු ආනාපාන සතියෙන් ප්‍රථම ධ්‍යානයක් වඩන කෙනෙක්. එයා අපි හිතමු එයා ආනාපාන සතිය වඩ වඩා ඉඳද්දී යාට ඔන්න නිමිත්තක් පහළ වුණා. සමාධි නිමිත්තක් පහළ වුණා. ඊට පස්සේ නිමිත්ත පාදක කරගෙනයි එයා ප්‍රථම ධ්‍යානෙට ගියේ. එහෙමනම් ඒ ලබන ප්‍රථම ධ්‍යානය විශේෂයෙන්ම සමාධිය මුල් කරගත්ත, අරමුණක් මුල් කරගත්ත, අරමුණ හොඳයි කියාගත්ත, සැපයි කියාගත්ත, අරමුණ ස්ථිරව තියෙනවා කියලා හිතාගත්ත මානසිකත්වයක් තමයි තියෙන්නේ. අර නිමිත්ත හරි ලස්සනයි, ඒක සුබයි, ඒක දිගට තියෙනවා. ඒ තියෙන අරමුණට මම හිත නංවනවා. නැවත නැවත නංවනවා. ඒක විතර්කයක් සිද්ධ වෙනවා. අරමුණේ හිත නිකන් අතුල් අතුල් ඉන්නවා. ਵਿਚාරයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අරමුණේම හිත ඉන්නවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් එතකොට එතන තියෙන්නේ අර සමාධිය මුල් කරගත්ත, සුවය මුල් කරගත්ත තත්ත්වයක්. බැ විපස්සනාවකදී ප්‍රථම ධ්‍යානයක් වඩනකොට ඒක නෙමෙයි තියෙන්නේ. එයා අරමුණට හිත නංවනවා. ඒ අරමුණ දිගට තියෙන අරමුණක් නෙමෙයි, නැවත නැවත මතුවෙන අරමුණක්, ඇති වෙලා නැති වෙලා යන අරමුණක්. ඒ අරමුණට තමයි හිත නංවන්නේ. ෂණික සමාධියක් ඇති වෙන්නේ. ඒ අරමුණ විමසා බැලීමක් කරන්න. මේක උණුසුම්ද සිසිල්ද, දිගද කොටද, දිගද කොටද කියන එක නම් අදාළ නැහැ. උණුසුම්ද සිසිල්ද, නැත්තම් මේක හට ගැනීමක්ද, අවසන් වීමක්ද, මේක සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, ඔය වගේ ටිකක් අර විමර්ශනශීලීව ඒක යථා ස්වභාවය තේරුම් ගැනීමේ විමර්ශනයක් එතන සිද්ධ වෙන්නේ. නිකාංම අරමුණේ හිත ඇතිල්ලීමක් නෙමෙයි. එතකොට හිත හසුරුවන්නේ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. එතකොට අර ප්‍රඥාවක මුහුණුවර හුඟක් වැඩි. ප්‍රඥාවටයි මෙයා මුල් තැන දෙන්නේ විපස්සනාවේදී. ඉතින් එතකොට හිත නිකාං එකඟ කළා මේ අරමුණ තුල එල්බගෙන සුවසේ වාසය කිරීමම නෙමෙයි මෙයාගේ අදහස. මෙයාගේ අදහස මේ නැවත නැවත මේ අරමුණ ඇති වෙනවා. අරමුණ දැන් එයා විමසා බලනවා, අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ දෙක අතර වෙනසකුත් තියෙනවා. ඔව් ඔව්. හොඳයි හොඳයි හොඳයි.
ඊළඟට අහම් ගැටළු යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මේ විදර්ශනා ධ්‍යාන සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ මට. දැන් අර ඔබ වහන්සේ පැහැදිලි කරපු පළවෙනි ධ්‍යානයේ විදර්ශනා පැත්තෙන් මේ ඇති වෙන தත්ත්වයේ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ කරන වෙලාවේ තියෙන ස්වභාවයට සමානයිද?
ඔව් එහෙම කියන්න පුළුවන්.
දැන් එහෙමයි. දැන් අපි දැන් කනට මේ නිරන්තරයෙන්ම ඇහෙන සද්දයකට හිත තියාගෙන ඒ කනට සද්දය වදින තැනට හිත තියාගෙන බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒ සද්දය ඇහෙන එක අර ස්වර විදිහට බිඳිලා ස්වර තත්වයට බිඳිලා බිඳිලා යනවා වගේ දැනෙනවානේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම දැන් ඒ සද්දය නැති වෙනවා කියලා එහෙම දැනෙන්නේ එතන විදර්ශනා ප්‍රඥාවක් නිසාද? ඒක
නැත්තම් සමාධිගත ස්වභාවයක්ද ස්වාමීන් වහන්සේ? නෑ, නැත්තම් සමාධිය තියෙන නිසා තමයි අපිට වැඩි වෙලාවක් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දැන් සමාධිය තියෙන ලක්ෂණය තමයි හොඳට හිත ඒකාග්‍ර කරලා දෙනවා. ඒ වගේම මේ සිදුවෙන දේ දිහා වැඩි වෙලාවක් අධ්‍යයනය කරන්න, විමර්ශනශීලීව ඉන්න වමනා කරන එකලස සකස් කරලා දෙනවා. එහෙම නැත්නම් ඉතින් හිත විසිරෙනවා. හිතේ විසිරීම නැති කළා මේ වමනා අරමුණට හිත යොමු කරගෙන වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම මේ සමාධියේ තියෙන ලක්ෂණයක්. ඒතර ඒක නිසා අන්න දැන් අරමුණේ යථා ස්වභාවය තේරෙන්න ගන්නවා. දැන් හිතන්න අපි අන්වීක්ෂයකින් යමක් බලන්න යනවා. අන්වීක්ෂය හෙල හොල හොල තමයි බලන්නේ. ඒතර මේක කෙරෙන්නේ නැහනේ. තව අන්වීක්ෂය යට තියෙන මේක හෙල වෙනවා. ඉතින් ඒතර මේක බලන්න බෑ. නමුත් අන්වීක්ෂය තියෙන උන හොඳට තහවුරු වෙච්ච අවස්ථාවක හොඳට ඇන ටිකක් දාලා හයි කළා මේක දැන් හෙල්ලෙන්න බෑ. මේක හොඳට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේ තමයි අපේ හිතත් හොඳට තහවුරු වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා නම් අන්න අපිට ඒබඳු ඒකාග්‍ර වෙච්ච මනසකින් අන්න ඒ මතුවෙන අරමුණේ යථා ස්වභාවය දැනගැනීමේ හැකියාවක් තියෙනවා.
එහෙමයි.
ඔව් ඔව්.
ඒකෙන් ස්වාමීන් වහන්සේ එතන මේ විදර්ශනා ප්‍රඥා ස්වභාවයක් තමයි තියෙන්නේ නේද? නැති වෙන ස්වභාවය දැනගන්නවා කියන්නේ.
ඔව්. ඒ කියන්නේ ඒක ඇත්තටම මුලින් තියෙනවා කියන්න බෑ. යා මුලින් කරන්නේ නිකන් මේක නිරීක්ෂණය කිරීම පමණයි. නමුත් නිරීක්ෂණය කාලයක් තිස්සේ සිද්ධ වෙන්න තමයි යාට තේරෙනවා දැන් මෙන්න මේක පුදුම විදිහට අනිත්‍යයි. මේක නිතරම බිඳෙනවා. මේක යහුසුරුවම හටගෙන යහුසුරුවම බිඳිලා යනවා කියලා අර නිරීක්ෂණය හරහා යාට ලැබෙන නිගමන එයාගේ හිත තුල පහළ වෙන අවබෝධය අපිට ඉතින් විපස්සනා නුවණක් කියලා කියන්න පුළුවන්. ඒක නිකන් අර පොතකින් ගත්ත අවබෝධයක් නෙමෙයි. කාගෙන්වත් අහගත්ත, කොපි කරගත්ත අවබෝධයක් නෙමෙයි කතා කරන්නේ. ඍජුවම මේ සමාධිමත් හිත නැවත නැවත මතුවෙන ප්‍රකෘති අරමුණු වලට යොමමින් කාලය ගත කිරීම නිසා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් යාගේ හිතේ පහළ වෙච්ච අවබෝධයක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. හොඳයි.
ඔව්.
දැන් ස්වාමීන් වහන්සේ පුද්ගලෙක් සත්‍යජන භූමියෙන් සෝවාන් පද භූමියට ඇතුල් වෙනවා නම් විදර්ශනා ඥාන මේ සමාධිය හරහා ඒ දැන් ඒ සෝවාන් තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ හිතේ තියෙන අර පළවෙනි ධ්‍යාන ස්වභාවය නම් විදර්ශනා ඒ ස්වභාවයෙන්ම ඒ
සන්තාලේ තියෙන්නේ. එහෙමත් කියන්න බෑ නේද? මොකද යාට يعني සදාකාලිකවම එහෙම තියනවා කියන්න අමාරුයි. මොකද තාම හික්මින කෙනෙක්. යාගේ හිත නැවතත් දේවල් මඤ්ඤණා කරන්න පුළුවන්. නැවතත් දේවල් ප්‍රපංච කරන්න පුළුවන්. මොකද තාම ආශ්‍රව අනුසය සහිතයි. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා සේක පුජ්ජලෙක් එයාවම හික්මව ගන්නවා කියලා මා මඤ්ඤි. නැවත නැවත මේ ප්‍රපංච කරන්න එපා, මඤ්ඤණා කරන්න එපා කී කී යාටම යා කියා ගන්නවලු. එයාටම එයාම යාගේ හිතට යම් මඟ පෙන්වීමක් උපදෙස් දීමක් අවවාද කිරීමක් කරනවා. මොකද ආයෙමත් හිත ගිහින් උපාදාන කරන නිසා එයා හැබැයි ඒක නොටිස් කරනවා. එයා ඒක සතියෙන් දකිනවා. මෙයා ආයෙත් ගිහිල්ලා මන්න මඩවලේ වැටුණා. ආයෙත් ගිහිල්ලා දෙයක් උපාදාන කළා කියලා එයා ඒක දකිනවා. ඒතොර අපිට කියන්න බෑ සේක මට්ටමකට සෝතාපන්න මට්ටමකට පත් වෙච්ච පමණින් නිසා සම්පූර්ණයෙන්ම භව තත්ත්වයක් තැනීම උපාදාන කිරීම වලකී කියලා. තාමත් ඇතුලේ තියෙන නිසා මේ රාග ද්වේෂ මෝහ යතම් විට මේක ගිහින් උපාදාන කරන්න පුළුවන්. එතකොට හැබැයි සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට අන්න යා පුළුවන් තරම් යාව හික්මව ගන්න තවදුරටත් උත්සාහයක් කරනවා.
එහෙමයි. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සේක පුත්කලිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණිච්චායේ දැන් සම්මා සමාධියකින් ඉන්නේ.
හ්ම්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ සමාධි ස්වභාවය
රැක ගන්න
උත්සාහ කරන්නේ
නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක තමයි. එතකොට දැන් අපිට විවිධ පැතිවලින් අත් දක්වන්න පුළුවන්. එන්න නිකන් එයාගේ හිතේ දැන් අපි හිතමු දැන් මට මතකයි අපි සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී විශේෂයෙන් එතන එනවා සමාධි සම්බොජ්ජංගය. ඒතර සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ එකම ආකාරයෙන් පවතින සමාධියක් නෙමෙයි. මුල් අවස්ථාවේදී තිබුණා හිතන්න ඒ අරමුණට හිත නංවමින් ඒ අරමුණට හිත නංවමින් එතන හිත එකඟ කරන ක්ෂණික සමාධියක් තිබුණා. එතකොට ඒක සමාධිය එක මට්ටමක්. හැබැයි කාලයක් දැන් ඒක කළා යුරුණාට පස්සේ හිතන්න දැන් එයා ආවා අනිශ්චිත තත්ත්වයකට. හිත ගත්ත අනිශ්චිත තත්ත්වයකට. එතකොට අරමුණක් කියලා එකක් නැහැ හිත නංවන්න. හැබැයි හිතේ විසිරිලක් නැහැ. හිතේ එකඟතාවයකුත් තියෙනවා. හිත විසිරිලත් නැහැ. හාත්පස පැතිරිච්ච ගතියකුත් තියෙනවා. ඒතර දැන් තියෙන්නේ ඒ සමාධියක් තමයි. මේ සමාධිය යම්කිසි වෙනස් වීමකට පාජනය වෙලා ලක් වෙලා. අර කලින් වගේ තනි අරමුණකට නැත්තම් කුඩා අරමුණකට එකඟ වෙච්ච සමාධි තත්ත්වෙ නෙමෙයි දැන් තියෙන්නේ. අරමුණක් රහිතව නිශ්චල වෙච්ච සමාධියක් දැන් තියෙන්නේ. එතකොට අපිට කියන්න වෙනවා විපස්සනාව කරහා යනකොට මේ හැම බොජ්ජංග ධර්මයක්ම යම්කිසි වෙනස් වීම ගණනාවකට භාජනය වෙනවා. එතකොට එහෙමනම් සම්මා සමාධියකට එනකොටත් අපිට කියන්න පුළුවන් මුලදී එහෙමනම් අර ධ්‍යානං මොනවාද සමාධියංග ටික යම් පමණකට එකලස් වෙලා එනකොට එතනත් එක්තරා සමාධියක් තිබුණා. මේ තව තව ඒවා නිකන් වෙනස් වෙලා යම් මුහු කුරා යාමකට භාජනය වෙනකොට එතකොට පවතින සම්මා සමාධිය අර කලින් තිබිච්ච සම්මා සමාධි මට්ටමම නෙමෙයි ඊට වඩා ටිකක් වෙනස් ආකාරයක සම්මා සමාධියක් සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් එකඟතාවයක්. නිරායාසයෙන් පවත්වන්න පුළුවන් එහෙම නැත්නම් අඩු ආයාසයකින් පවත්වන්න පුළුවන් සම්මා සමාධියක් කියලා කියන්න පුළුවන්. දැන් මුලදී එහෙම නෙමෙයි මුලදී ටිකක් වීර්යවන්තව ඇහැ ගහගෙන ඉටියොත් ඔන්න හිතේ සමාධිය රැකෙනවා. පස්සේ පස්සේ ටික ටික හිත ඒවට හුරු වෙලා කෙලස් ටිකක් කෙලස් වල බල අඩු වෙලා යනකොට ඉතින් අර හිතේ එකඟතාවයේ කියන එක හිතටම ආවේනික ලක්ෂණයක් බවට පත් වෙලා. දැන් යා අලුතෙන් දඟලලා සමාධියක් පැවැත්වීමක් නෙමෙයි හිත අරමුණු වලින් නිදහස් වීම නිසා හිත සමාධිමත් වෙලා. ඒ විදිහට අපිට ඉතින් තර්ක කරන්න පුළුවන් ඒ කියන්නේ විපස්සනාවේදී ඒ සිද්ධ වෙන පරිවර්තනය නේද?
ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝම හොඳින් පැහැදිලි ස්වාමීන් වහන්සේ දෙවන සැරයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටළුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙවන සැරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
සංහන්ස මේ විපස්සනා සමාධිය ගැන අර තිබේ ගැන පොඩ්ඩක් කතා කරන්න ගැටි සංහන්ස. එතන සංහන්ස දැන් අපි සමත සමාධිය ගැන කතා කරනකොට හුඟක් වෙලෙට සමත සමාධිය ඇස් දෙක පියාගෙන ළඟින ස්වභාවයක් සහිතව කියලා කියන්න පුළුවනි. එතකොට අර විපස්සනා සමාධිය ගැන සංහන්ස ඒ කියන්නේ දැන් කාලයක් තුල සමත සමාධි පුරුදු කරලා හෝ විපස්සනා සමාධි ඇස් දෙක පියන් චිත්තස්පස්නාව සම්බන්ධ වෙන අධියර හරියේදී අපිට ඒවා ශනිකව හැම තැනකටම යන්න පුළුවන් ගතියක් තියෙනවා නේද ස්වාමීන්
වහන්සේ? ඔව්. ඒක අර ක්ෂණික සමාධියේ තියෙන ලක්ෂණය තමයි ඒක තනි අරමුණක් කියලා අවශ්‍ය නැහැ. එක තැනක් කියලා අවශ්‍යත් නැහැ. විවිධ තැන්වලට යොහුසුලුව යන්න පුළුවන් මේ ඒ අරමුණේ හිත නංවන්න පුළුවන්. ඒ අරමුණේ හොඳට හිත එකඟ වෙනවා. නේද? එතකොට අපි කියනවා ඒක ක්ෂණික සමාධියක් කියලා.
එහෙමයි ස්වාමීනා. එතකොට දැන් අර කාක්කක් තුළ මම හිතන්නේ අර සමතේ වැඩුණ නිසාද කියන්නේ ඒක හරියටම මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අර විපස්සනා දැන් අර මහසිසාරු සන්නහන්සේ කියපු විදිහටම ඒ හැම දෙයක්ම ස්පර්ශ කරන්න පුළුවන් කියන හැඟීමක් ඒ සන්නහන්සේට
තියෙනවා. ඔව් ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිත නිකන් දැන් මේ ආයුධයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඕන තැනකට ටට්ටක් ගාලා යොමු කරන්න විමසන්න හිත නිකන් තමන්ගේ අනසක යටතේ තියෙනා වගේ ගතියකට ඇවිල්ලා තියෙනවා.
එහෙමයි තමයි සමාධිය පාවිච්චි කරගෙන ප්‍රඥාව ඉස්තර කරගෙන අන්න ඒ වගේ නේද?
අන්න අන්න හරි. ඔව් එහෙම කීප හැකි.
එතකොට සංඝහංශ දැන් අතන උන්වහන්සේ හතර ගැන වෙන එක කතා කරාට පස්සේ මම එච්චර විස්තරයක් එතන උන්වහන්සේ විස්තර කරෙත් නැහැ. උන්වහන්සේ එතන මම දන්නේ නැහැ පොත් කොච්චර තියෙනවද කියලා සානද. එතනින් පස්සේ නේද අනිමිත්ත අපරිද්දිත කියන දෙකෙන්නේ එතනින් පස්සේ විදියට
නේද සානද. එතනත් සමාධියක් එතකොට තියෙනවා. එතන ඒවා තනිකරින් තොර විපස්සනා සමාධි වශයෙන් කියන්න පුළුවන්. ඒවත් නිකන් අර හතරවෙනි විපස්සනා සමාධියේ තව තව ආකාර කියන්න පුළුවන්. දැන් හරියට නිකන් අර සමත පැත්තේදී අරූප ධානය කියලා කියන්නේ චතුර්ථ ධානයේම දිගුවක් චතුර්ථ ධානයේම තව වර්ධනයක් වෙන පැතිවලින් දියුණු කිරීමක් කියලා කියන්න පුළුවන් වගේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ඒ වගේ දේවල් අපිට කියන්න පුළුවන් මේ හතරවෙනි විපස්සනා ධානයේම තව දිගුවක් තව වර්ධනය වීමක් තව වෙන පැතිවලින් දියුණු වීමක් කියලා ඉතින් ඕනනම් කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි. ඒතර සහන ඒ දැන් එතනදී අර විපස්සනා ධ්‍යාන ඒ ගැනදී කතා කරනකොට අපිට ගොඩක් වෙලෙක ප්‍රතිඵලයක් විදිහට ලැබෙන්නේ අනත්ත ඒ ගතියක් එහෙම නැත්නම් විපරිණාම ඒ වගේ ගති නිර්සහස.
ඔව් එහෙම කියතයි. මොකද ඉතින් නුවණක් නේ දිනු වෙන්නේ. විපස්සනා මේවා පරිහරණය කරමින් යනකොට නුවණක් තව දියුණු වෙනවා. දැන් සමත සමාධියක් නම් එහෙම අසුර කරද්දී ලොකුවට නුවණක් දියුණු වෙනවා කියලා කියන්න බෑ. කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. සල්ලේකයක් සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. නමුත් විපස්සනා සමාධියක් අසුර කරද්දී නුවණ දියුණු වෙනවා. සල්ලේකයක් සිද්ධ වෙනවා. ආශ්‍රවයන් ඡේ වෙනවා කියලා කියන්න පුළුවන්.
දැන් අපි සමතේදී එතනදී කතා කරන ඔය තදංග වශයෙන් විස්කම්මන වශයෙන් යන තැන්වලට යන්න පුළුවන් නේද සංහස. හැබැයි ඉතින් එතනදී අර ලොකු පිටුවහලක් තියෙනවා. ඒක ඒ කියන්නේ ඒ කෙලෙස් එතන ප්‍රහාණය වීම විපස්සනාවට අපිට ඒක ඒකේ රසය එක්කල යන්න පුළුවන් ගතියක් නේද සංහස. ඒ කියන්නේ දැන් අර කෙලෙස් පිරිච්ච පුද්ගලයාට වඩා අපිම ගත්තොත් අපි යුගය තුල කෙලෙස් පිරිච්ච ගතියට ගත්ත හැකි. ඊදැස්සේ දැන් සමතේදී අපි කෙලෙස් සදංග වශයෙන් හෝ එහෙම අර කාලාන්තරයක් තුල සැහැල්ලු වීමක් එක්කලා විපස්සනාවේදී ඒක උඩට උපනැන්වීමක් අන්න එහෙම ගතියක් නේද සංගත. ඒ කියන්නේ අර ගැඹුරු දේ නැතුව ඒක ඒක පැතිරිච්ච විසිරිච්ච ඒ ගතියකට එක්කෙන් දවස තුල ජීවිතය ගත කිරීමේදී ඒ විදිහේ නේද සංඥා කරු ධ්‍යාන සම්බන්ධව කතා කරන්නේ.
ඔව් දැන් ඒක තමයි හතරවෙනි ධ්‍යානෙදී උඟා විවිධ පැතිවලදී කතා කරන්න පුළුවන්. දැන් හිතන්න දැන් අනිමිත්ත කියන එකත් ඊට පස්සේ අනිමිත්ත චේතෝ විමුක්ති පැත්තක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මුලදී ඇත්තටම අරමුණු වල බලබලා ඉඳලා අරමුණු වල යථා ස්වභාවය දැකලා අරමුණු වල නිමිති නොගන්නා තත්ත්වයකට ඔන්න හිතපත් වුණා. හැබැයි ඉතින් ඔන්න කෙටි කාලයයි. අනිමිත්ත සමාධියක් හදන්න නම් ඒ කෙටි කාලය තව තව දියුණු කර කර ගිහිල්ලා ටිකක් වැඩි කාලයක් නිමිත නොගන්නා තත්ත්වයක් හිතේ බලපවත්වනකොට ඕන දැන් ඒක සමාධියක් බවට පත් වෙලා. ඒ තුලම දැන් හිත එයා විසින්ම ඉන්නවා. අනිමිත සමාධියක් වෙලා. දැන් ඒක තව තව වැඩෙන්න වැඩෙන්න, හාත්පස පැතිරෙන්න පැතිරෙන්න. ඒක හොඳට විශ්වය පුරාම යන්න පුළුවන් වගේ, පවත්වන්න පුළුවන් වගේ හාත්පස පැතිරෙන තත්ත්වයක් හදාගත්තොත් ඕන අපිට කියන්න පුළුවන් එයා දැන් අනිමිත චේතෝ විමුක්ති තත්ත්වයකට පත් වෙලා. හිත සම්පූර්ණයෙන්ම නිදහස්. කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. හිතේ අහවල් තැනයි හිත තියෙන්නේ කියලාවත් කියන්න බෑ. අපපතිත්‍ත්‍යයි කොහෙවත් පිහිටලා නැහැ. කිසිවක් නිරූපණය වෙන්නෙත් නැහැ. නිමිති ඇත්තෙත් නැහැ. ඒ වගේමයි මේ ඒක කුඩා ප්‍රදේශයකට නෙමෙයි දැන් සීමා වෙලා තියෙන්නේ. හාත්පස පැතිරිච්ච ගතියක් තියෙන්නේ. අනිමිත චේතෝ විමුක්ති තත්ත්වයකට පත් වෙලා. ඉතින් ඒ කියන්නේ දැන් මේ වෙයිත් තව තව ප්‍රදේශ තියෙනවා ඉතින්. දැන් මේ ඔක්කොගෙම මේ හතරෙන් ඔක්කොම කියවෙන්නේ නැහැ. මේ හතරේ විවිධ ප්‍රභේද තව තව මට්ටම් කතා කරන්න පුළුවන්.
එහෙමයි. ඔව් ඔව් ඔව්. ඒක සම්මතේ කාලය වැඩි කිරීමක් තමයි එතනදි සිද්ධ වෙන්නේ නේද සම්මත.
මුලදී කාලය වැඩි කර කර තමයි දියුණු කරන්න වෙන්නේ. පස්සේ ඉතින් අර දැන් ඕක ඔවා කරද්දී ආයෙත් ඉතින් කෙලස් එනවා. ආයෙත් ඔන්න හිත උපාදාන කරනවා. ඒවා එතකොට සතියෙන් පෙන්ලා දෙනවා. ඒවා ඊට පස්සේ ආයි අතහැරලා දානවා. ඉතින් ඒ කියන්නේ මේ ගමන වැඩි දියුණු වෙනවා කියන්නේ කෙලෙස් වලත් සෑහෙන බාලවීමක්, කෙලෙස් වලත් ඡේවීමක්, කෙලෙසුත් අඩුවීමක්. මොකද ඒ බඳු අඩු වෙච්ච මට්ටමකදී තමයි નિરાයාසයෙන් ඒ බඳු සමාධියක් පවත්වන්න පුළුවන්. මොකද නැත්තම් මේ નિરાයාසයෙන් පවත්වන්න බෑ. එයාට ටිකක් බලයක් පාවිච්චි කළා තමයි ඒක පවත්න්නේ. නමුත් નિરાයාසයෙන් ඒක පවත්න්න පුළුවන් නම් ඒ කියන්නේ අර කෙලෙසුන්ගෙන් එන බලපෑම සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා.
එහෙමයි සංසෙත්නදි ගොඩක් වෙලෙට දැනෙනවා වෙහසක් කියන ගතියක් නේද
සංවනන්ත. ඔව් ඒ කියන්නේ අපි
තුනි වෙද්දී ඒක ලොකු ගැටලු නැහැ.
නැහැ.
දැනෙන්න දැනෙන්න ඒක හරි වෙහසක් කියලා නිකම්ම හිතෙන්න ඒක අතහැරෙන ගතිය මිසක් අපි කරන දෙයක් නැහැ කියන එකක්
නේද තියන්නේ සංහාස. ඔව් එහෙම කියන්න පුළුවන්. يعني කෙලෙස් සහිත தත්ත්වය උපාදාන කරපු தත්ත්වය හිතට දැන් ගොරෝසුට වැටහෙනවා. ඒක හරි බරයි, වෙහෙසයි. හැබැයි ඒ ටික අයින් කළා මේ සැහැල්ලුවෙන් ඉන්නකොට ඉතින් හිතට වෙහෙසක් නැහැ. සැහැල්ලුවක් තියෙන්නේ. සෞම්‍ය බවක් තියෙන්නේ, ශාන්ත ගතියක් තියෙන්නේ කියලා ඉතින් කියන්න පුළුවන්.
එහෙමයි සංහාස. ඔව් ඔව්. ගොඩක් ඉතන කියන සමනත් තව එක දෙයක් අහන සමනත් ගිය සතියේ ධර්ම දේශනාව සම්බන්ධව අත්න දිසක් කර ආලෝක සංඥාව ගැන කතා කරනකොට උභහන්සේ එතන සඳහන් කරා මට මතක හැටියට මේ දැන් දිවා රාත්‍රී කාලයේ දිවා සංඥාවක් එතකොට දිවා කාලේ රාත්‍රි සංඥාව කියලා කිව්වේ සමනත් එතනදී අපි අරමුණු අල්ලන්න තියෙද
නැ අල්ලන දැන් අල්ලනවා කියන පැත්ත එන්නේ විශේෂයෙන්ම මේ විපස්සනාවට අදාළවනේ දැන් මෙතන එහෙම එකක් නැහැ මෙතන තියෙන්නේ යාට නිකන් අර ආලෝකය එයාගේ අනසක යටතේ පවත් ගන්න පුළුවන් ගතිය. යාර්ති කාලේ යාට ඕන නම් දවල් වගේ ඉන්න පුළුවන්. දේවල් පේනවා යාට. මාකරි හේතුවකට දවල් කාලේ වුණොත් රාත්‍රිය වගේ ගත කරන්න ඒකත් යාට කරන්න පුළුවන්.
ඒ සමානයි සමනත් ඒතොර දැන් දවල් කාලේ රාත්‍රිය විදියට කියලා අදහස් කරේ කොත්ත කොයි විදියට කියලා කොත්ත.
ඒක තමයි මට නිකන් හිතෙන්නේ මොකද මට නම් ඕවා මොකක්වත් නැහැ. මට නම් හිතෙන්නේ නිකන් මොකක් හෝ හේතුවකට යාට තේරෙනවා නම් දැන් මේ හිතන්න මොනවා හරි ඒ පිරිසක් ඇසුරේ ආවා මේ වාසය කරනවා ඉතින් එතකොට යාට නිකන් හැඟෙනවා මට මේ අය නොදක ඉන්න ඕනේ නොපෙනී ඉන්න ඕනේ හැබැයි ඉතින් එළිය තියෙනවා එළිය තියෙන නිසා යාට පේනවා ඉතින් නමුත් එයා උත්සාහ කරනවා මේ මොකක්වත් නොපෙනී වාසය කරන්න සමහරට දැන් යාට අර දිවා කාලයේ රාත්‍රී සංඥාව ඇති කරගන්න පුළුවන් නම් එතකොට යාට ඒ දවල් කියලා සාමාන්‍ය ආලෝකයේ තිබුණා කියලා ගැටලුවක් නැහැ. එයාට ඉන්න පුළුවන් ඒව නොදක. කියලා දැකීම සම්බන්ධයෙන් සම්පූර්ණ එයා අනසක පවත්වන ගතියක්. දැන් දිබ්බ චක්කුනේ කියන්නේ දැකීම කියන එක දැන් එයා නිකන් වසඟේ තියෙන්නේ. ඕන තරම් බලන්න පුළුවන් ඕන දෙයක් හරහා බලන්න පුළුවන් රාත්‍රී කාලයේත් බලන්න පුළුවන්. ඕන නැත්තම් බලන්න නැතුව ඉන්න පුළුවන්. නෑ ඉතින් මේකෙදි කියන්නේ ඒක අනිත් පැත්තනේ. දැන් දැන් අනිත් පැයට නොපෙනෙන දේවල් පවා යාට බලන්න පුළුවන්. දැන් මේකෙදි කතා
ඕන ඕන නම් පුළුවන්. ඕන නැත්නම් එතන ඉන්න පුළුවන්.
එන්නේ ඔය කියන්නේ. ඔව් ඔව් ඒක හරි. මේක තමයි. දැන් ඕන නම් යාට බලන්න පුළුවන්. ඕන නැත්නම් නොබලා ඉන්න පුළුවන්. හැබැයි බැලීමේ ශක්තිය අනිත් පැයට වඩා ප්‍රබලව තියෙනවා. හරි අපිට අවසාන ප්‍රශ්නය ගන්න පුළුවන් සමන්තා ලක්මිනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්න
දැක්කුව එක වේදනාව විතරක් හරි දුක විතරක්
ඔව් ඔව්
විතරක් වෙන මේ චේතනා සිටුනහම ඒක නැති වෙනවා.
හරි.
සතුටත් ඒ වගේ සතුටත් එහෙම වෙනවා. එතකොට පිටාවට සිට එනවා. මේ එතකොට සාමාන්‍යයෙන් මට අර පැහැදිලි නැති මේ සංඥාව එනවා යනවා කියන එක කොහොමද කියන්නේ? දැන් මට මෙහෙම ගන්න තියෙනවා. දැන් සංඥා දැන් කවුරු මොකක් හරි සාර්ථක කරන කතා කරාම කතා කරාට පස්සේ ඒක මොකුත්ම නැහැ. හිතේවත් මොකුත්ම නැහැ. දැන් සාවර දැක්කහම එයා දැකලා මම එයාත් එක්ක සම්බන්ධ වෙලා එයා එතන ගියාට පස්සේ මට මොකුත්ම නැහැ. අන්න එහෙම දෙයක් නම් තියෙනවා. මේ මට ඒක චුට්ටක් පැහැදිලි වද ස්වාමීන් වහන්සේ සංඥාව එනවා යනවා කියන්නේ කොහොමද දැකෙන්නේ?
ඔව් දැන් අපි සංඥා පරිහරණය කරනවා. දැන් හිතන්න ඔය කියපු එකම ගන්න පුළුවන්. දැන් අපි කෙනෙක්ව දකින්න. ඒත් යාව හඳුනගත්තා. මේ ඇවිල්ලා අහවලා. මේ ඇවිල්ලා අහවල් යාළුවා. මේ ඇවිල්ලා අහවලා. කියලා අපි හඳුනගත්තා. ඉතින් ඒකට සෑහෙන සංඥා පරිහරණය කළා. ඊට පස්සේ අර එයා ගියා. ගියාට පස්සේ අර සංඥා ඔක්කොම දැන් අහෝසි වෙලා. ආයි අර සංඥා ටික අනුසය වශයෙන් බැහැගෙන නැවත නැවත හිත මතු පිටට පැමිණි පැමිණි වදදීමක් නැහැ. ඒව නිකම්ම එතනින්ම ගියා. ඒතර සංඥා එතකොට හිතේ රැඳීමක් නැහැ. සංඥා ගැලවිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අවස්ථාවකදී ඕනනම් පරිහරණය කරනවා, ප්‍රයෝජනෙට සලකලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ පාවිච්චි කරලා පැත්තකින් තියන්න පුළුවන්.
නැව. හරි ස්වාමීන් වහන්සේ ඒක තියෙන. ඒ ලක්ෂණය තියෙනවා. මට හිතෙන ඒකට වැඩි වෙනස් එකක්ද කියලා.
හරි.
අර මුල අර මේක කාලේ තිබෙන සිතුවිලි එනවා, නිරෝධ වෙලා ඒක යනවා, ඒක යන සම්ම දකිනවා වගේ. ඒ කියන්නේ එනවා යනවා නට එතකොට පොඩි ප්‍රශ්නයක් ආවා. අර මේ සමහර දැන් අතීතයේ සිතුවිලි නම් ආව ගියා ඒක හරි. අනාගතයේ දේවල් අර ඇවිල්ලා ඒක ගියාට පස්සේ මට ඒක ගියා ගියාම ආපහු මතක නෑ. ඊට පස්සේ ආපහු ඒක ආපහු සරයක් ඒක ආවටින් තමයි මට මතක් වෙන්නේ. ඒ වගේ එකක් තිබ්බත් පොඩි ගැටලුවක්. එහෙමයි දැන් ඒක හරි. දැන්
හොඳයි.
හරි දැන් සාමාන්‍ය සත්‍යචලා කියනවා.
හොඳයි.
ඒ ගැටලුව රැකගෙන නම් තව ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට දවසේ කියන උදේ නැගිටලා ඉඳලා රාත්‍රියේ නිදා ගන්නවා මිස දැක්කම මට දැනෙනවා දැනෙනවාද ඒක මගේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය දෙයක්
හරි
මම කීපදෙනෙක් කියලා ඇහුවා ඒගොල්ලන්ට නැහැ කියලා මට ඉතින් ඒකෙන්ද මට ඒක සාමාන්‍ය එකක්ද ඒ කියන්නේ මට ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා
හරි හරි
ඕක දැනෙනවාදේම තමයි මම හිතන්නේ
හරි. එන් ගැටලුවක් නැහැ. ඔය sound of silence කියලා කියන්නේ ඔකට තමයි. ඉතින් ඔකත් මැකිලා ආවේ. ඒ කියන්නේ එක එක කාල වකවානු වලදී අපේ හිත නිකන් අර ටියුන් වෙනවා යම්කිසි සංඛ්‍යාතයකට. එතකොට නිකන් ඒක අපිට හැඟෙන්නේ රහයි නාදයක් වගේ. මේ කාලයක් යනකොට ඒකත් නිකන් මගහැරලා යනවා. ඒකින්ද ඔක චුට්ටක් ඔක හරහා යන්න. පස්සේ තව ටිකක් කල් යනකොට ඔකත් මගහැරෙවි.
මොනවද කියන්නේ ආන්සර්?
හොඳයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද අපි පැය එකහමාරක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්ත අවසියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුහුතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ජම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු